හොඳයි අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙනසුරාදාවක් අපි පුරුදු පරිදි මේකට ඔරලොසු පැයෙන් පැය කමාරක් විතර ගන්න බලාපොරොත්තු වෙනවා සමහර විටක ටිකක් ටික් වෙන්නත් ඉඩ තියෙනවා පාලිය කුටි සාංශිකේ අනුකම්පාව මත ඉතින් මේ පළවෙනි විනාඩි සල්පේ අපි යෝගාෂ්ටම සංස්ථාවේ විවස්ථාව කියුමේ සම්ප්‍රදාන කුල ආරම්භයක් ලබා ගන්නවා ඒක අපි කරන චාරිත්‍රය ඊට පස්සේ අපි දීඝනිකායේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අපිට අදාළ දවසට අදාළ කාරණා වර්ගන විවෘත ධර්ම සාකච්ඡාවකට පොට පාද ගන්නවා. ඒ අතරමැද අපි ආරාධනා කරනවා තම තමන්ගේ කමට අංශුද්ධ කිරීම ප්‍රශ්නයක් ප්‍රකාශයක් විචනයක් තියෙනවා කරුණාකරලා විවෘත ධර්ම සාකච්ඡාවක් වර්ගයෙන් සම්බන්ධ වෙන්නේ කියලා. ඒක තමයි අපේ සාමාන්‍ය චාරිත්‍රය. නමුත් අද ඊට වැඩිය විශේෂ දෙක තුනක් තියෙනවා. එකක් තමයි මේ කාලේ සිද්ධි නගරේ ඉන්න කට්ටිය මම දැන 70ක් විතර වගේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලෝ දුරස්ථ බහන වැඩමුළුවකට සම්බන්ධ වෙනවා. ඒගොල්ලන්ට මේ වෙලාව උදේ මම හිතන්නේ 11 12 වගේ වෙන්න ඇති. ඉතින් ඒගොල්ලෝ හැමදාම 8:00 9:00 මයිත් එක්ක මේ වගේ දුරස්ථව සම්බන්ධ වෙනවා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල. ඉතින් අපි චන්ද්‍රතර හම්සරෝ දන්නවා මම මේ වෙලාවේ මේ වැඩේ කරන නිසා ඒගොල්ලන්ට කියලා තුණා. අපේ මේ නිසන්වන්නේ මේ සම්බන්ධයකට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ 9 තියලා 10 වෙනකන් බස්නාහිර පළාතේ බුද්ධඝම පිළිබඳ බුද්ධඝම විශ්ව පිළිබඳ ගුරුතුමගේ මම දැන් 3 සති පාසල වැඩසටහන යනවා. ඒකටත් මට ආරාධනා කරලා තිබුණා. ඉතින් මම කිව්වා මේ වාතාවරණ යටතේදී අපි ඒකට සම්බන්ධ වෙනවා අපි කැමැති. අපි මේ පුලුවන් තරම් ඒගොල්ලත් එක්ක අත්වල් බැඳගෙන යන් කියලා. ඉතින් ඒකට අපේ ධම්ම සාගර ස්වාමීන් වහන්සේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේ සහ ධාතුනි කුටි ස්වාමීන් වහන්සේ සූදානම් වෙලා ඉන්නවා. භාවනා වැඩපුළුවක් මෙහෙවන්න හෝ ආරම්භක සැසිවාරයේට දුරස්තෝ සම්බන්ධ වෙයි. ඉතින් මම මේ ටික සම්බන්ධ කරන්නේ අපි මේ කාලේ තියෙන වටිනාකමත් අද රටේ තියෙන තත්ත්වයට අනුව මේ දුරස්තෝ අපි සම්බන්ධ වුණත් අපි සතිපවුලක් විදිහට කොච්චරක් සමීපව සම්බන්ධ වෙලා ඉන්නවද? ඉතින් ඒකට සුමානයක විතර කාලයක් ඉඳලා රංජන් මහත්තයා සැලසුම් කරලා අද දවස තෝරාගත්ත දෙන්නේ හඳුන්වා දීමට නිසන්වන්ට සතිපාසලටයි ඒ දයරත්නායක මහත්තයත් අපේ සුනිල් කාර්යකරුවන මහත්තයත්. ඉතින් අපි ඒකට එනවා ව්‍යවස්ථාව කියවලා සූත්‍ර කොටස ඉදිරිපත් කරාට පස්සේ අපි මේ බීජ හඳුන්වා දීලා අපි කොහොමද මේගොල්ලොත් එක්ක අත්වල් බැඳගන්නේ මේගොල්ලන්ගේ පැමිණීම අපේ ගමනට සුභාශිංසනයක් ඒ වගේම හඳුන්වා ගැනීමක් එහෙම නැත්නම් පැතිරෙන යන බවට ලකුණක් වශයෙන් සුබ ලකුණක් විදිහට මං හඳුනා ගන්න අතර අපේ සම්බන්ධයට සියලු දෙනාටමත් හඳුන්වා දීලා ඒගොල්ලෝ ලව්වා කට උත්තරයක් ගන්න උසාවියේ නඩුව බාර ගන්න යන්නේ අපි. ඊට පස්සේ ඉතින් අපි කෙලිම පල්ලියට තමයි බර. මොකද ඒ කරන හැම ප්‍රකාශයක්ම ලේඛනගත වෙනවා. අපි ඊට පස්සේ බොක්සින් කොට්ටයක් වගේ පාවිච්චි කරනවා පංච් කරන්න. ඉතින් ඒක බය වෙන්න එපා. එහෙම ඇත්තටම කරන්නේ නැහැ. මොකද එහෙම කරනවා නම් රංජන් මෙලාට ඉතුරු වෙන්න විදියක් නැහැ. ඉතුරුලා ඉන්නේ. ඉතින් සිඩ්නි කට්ටිය සන්තෝෂ වෙනවා ඉතින් රංජන් සම්බන්ධ වෙනවා දකින්න. කීපාර සංජන්ගේ මල්ලිත් පවුල පිටින්ම ඇවිල්ලා සම්බන්ධ වුණා. ඉතින් මම හිතනවා මේ විශේෂව හඳුන්වා දීම සම්බන්ධයෙන් මේ වෙලාව ගත ඇති. මන් 13 කුටි ගරු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටනවා අපිව දැනුවත් කරන්නයි කියලා යෝගාශ්‍රම සංස්ථාවේ ව්‍යවස්ථා දෙවෙනි කොටස සභාගත කිරීමෙන් අපේ සම්ප්‍රදාන කුල සැසිවාරයට ආරම්භය ලැබලා දෙන්නේ කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාළුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්තුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහේයින් ආරාමේහිද ගමහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක්මුත් මහත් කොට හඬ නගා සිනාව නොකල යුතුය. සල්ලේඛං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පේහින කාතබ්බා ආමිසත්ථාය ලෝලතායි යූහේයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බොමලු අමදමින්ද ගඳදුම් මල්පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිණිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද ඍෂභාග කතාද නොකළ යුතුයි. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවෙන සේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතුදේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසි ලෙසකින් පිටතර නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළ වනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝ භංතේවං රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහෙයින් ශීලාභරණය මෙමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්ත කිලමතානු යෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසි ලෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිණා ධූතාංගාදී ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදෙන්නෙන සේ කළ යුතු. න භික්කවේ කේනති පරියායේන ජාතරූප රජතන් සාදී තබ්බං යයි වදාළ බැවින් රන්රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියවී නම් නැවත බහර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ බහර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වන සේ ආරාම, ආරාම වස්තු, විහාර, විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරි චාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත්කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද, උපැවිදි වූද, අපවත් වූද, ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහිගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්වැල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ඝණයෙන් බැහැර කළ යුතු. මහතෙරු නුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
ඇත්තට මේක අර භික්ෂුන් වහන්සේලා සඳහා හදපු එකක්. ඉතින් අපිත් හිතනවා අනික් කට්ටියත් කවදාද භික්ෂුන් වහන්සේ නමක් වෙයි කියලා. එතකොට මම පාඩම් හිටිනවානේ. හැබැයි ඉතින් මේ ලොකු ස්වාමීන් වහන්සේගේ අදහස් ටිකක් යපත් වෙන්න ඉස්සර ලියපෙව්වා. දැන් ඔය අපි කියවන්නේ දුන්නේ ඒක සුමානකට දෙකට සැරයක් ඔක්කොම කියවන්න කියලා තියෙනවා. අපි එහෙම කියවන්නේ බාගේ බාගේ කියවනවා කාට කාටත් ඔගේ දැනුම් දෙන්න අපි ගොඩක් කඩලා තියෙනවා ඒක නෑ කියන්නේ නමුත් අපි ඒක පුළුවන් තරම් දැනුවත්ව මේ தත්යේ කරනවා ඒ නිසා අපි විවේචනයට කැමැති අයින් එහාට මම මුකුත් කියන්නේ මේක ඉංග්‍රීසි භාෂාවට කොරියන් භාෂාවට තායි භාෂාවට හරි මේ දැම්ම මොකද හුඟ දෙනෙක් හරි කැමැති මහතිරුණ වංශනමක් මෙහෙම ලිපු සටහනක් තියෙන එක දකින්න මොකද අමුතුම භාෂාවක් ලොකු සංසිකාව තිබුණේ. ඉතින් අපිට ඒ සුවඳ තියෙනවා ලොකු සංසි මේ කාමරේ වැඩ හිටියේ. ඉතින් අපි යනවා ඊට පස්සේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අපේ දවසට අදාළ මාතෘකාව මේ දවසේ මාතෘකාව ඉදිරිපත් කරගන්න. ඒත් අපි 13 කුටි ගල් සංසිල්ලා සිටිනවා ඒ කාරණාව සභාගත කරන විදිහට.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකායේ පාටික වර්ගයේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතයේ 388 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතෛදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. ඇවැත්නි, දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස, චිරස්ථායි වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු, විවාද නොකළ යුතු, එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරෝ විසඤ්ඤෝගා කාමයෝග විඤ්ඤෝගෝ භවයෝග විසඤ්ඤෝගෝ දිට්ඨියෝග විසඤ්ඤෝගෝ අවිජ්ජායෝග විසඤ්ඤෝගෝ.
මේක මම හැමදාම වගේ කයිවරුවක් ගහලා තමයි පටන් අරගන්නේ. ගිය පාර තිබුණේ ඔකේ අනිත් පැත්ත සංයෝග ධර්ම හතරක් කාම භව දෘෂ්ටි අවිද්‍යා කියලා යෝග වශයෙන් ඕග වශයෙන් අපි සාකච්ඡා කරා. දැන් තියෙනවා ඒක සාමාන්‍ය මිනිසුන්ගේ ගලණේ බව දැනගෙන මේකේ වෙන්වීමේ සඳහා විසංයෝග වීම සඳහා සරුවත්යන් ආංශේ අහන්න කැමති අයට කියලා දෙනවා. ඉතින් ඒක අපි තේරුම් අරගත්තේ කාම යෝග කියලා කියන්නේ කාම ආශාව කියලා ඉඳුරම් පිනවීම කියලා අපි කෙටියෙන් ගත්තා. භව යෝග කියලා කියන්නේ අපේ පවුලේ අය, රටේ අය, ජාතියේ අය ඔය කියලා විදිහට අපි අර මගේ ඉඳුරම් පිනවීම ටිකක් පතුරු වල අල්ල ගන්නවා. මට විතරක් මදිනේ. මට හරියන්න ඕනේ. අම්මට මට ගියාට පස්සේ අපි තුන එහෙනම් දරුවන්න දෙන්න ඕනේ, රටට දෙන්න ඕනේ, ආගමට ජාතියට. ඉතින් ඒක තමයි අද ලෝකේ තියෙන ප්‍රධාන ව්‍යසනය. මේ කාම යෝග ඉතින් එක එක නාගේ පුදුලික මට්ටම තියෙනවා. කාම තණ්හා කියලා කියන මේක භව රාගය කියලා ඊට පස්සේ කියනවා. ඉතින් ඒක මේ කාම තණ්හා භව තණ්හා. ඉතින් ආර්යත් මහත්තයා පොතේ එනකොට භව තණ්හා කියලා තමයි නම දැම්මේ. يعني මගේ වැඩ නෙමෙයි මේ සරුවතේ වැඩට ගියාම මම අල්ලගෙන තියෙන ලොකු දොඩම් ගොඩක් අල්ල ගන්න බෑ. ඉතින් ඒක භව යෝග වශයෙන් දැන්නොත් දැයිකේ විසංයෝග වෙන්න කියනවා. මේක තමයි සාමාන්‍ය අපේ කය හැදිලා තියෙන්නේ, මේක තමයි අපි පරිණාමයේ හැදෙන ක්‍රමය. ඉතින් ඒක බුදුජානනාංශයේ දැනගත්තේ ඒකට ප්‍රේම කරන්න නෙවෙයි. අද තියෙන දැනුමේ දෝෂය තමයි දැනගත්ත ගමන් ප්‍රේම කරනවා. දැන් මේක විසංයෝග කියලා කියන්නේ දැනගෙන දුරුවන් කිරීමේ අදහස. මේක මිලෝ යකෙකුට තේරෙන්නේ නෑ. ඕනම කෙනෙක් කැමත් අරගත්තම ඒකට වාලික් වෙනවා. ඒකට 16ක් වෙනවා, ගැත්තෙක් වෙනවා, බැලේක් වෙනවා. සරුවචනanse දැනගත්ත කිසිම දෙයක් සරුවචනanseට එහෙම මේ දෝෂ භාවයට ආවේ නැහැ. ඊට පස්සේ දිට්ඨි වශයෙන් තමයි මේක අල්ලන්නේ අපි. අවිජ්ජා වශයෙන් දිට්ඨි වශයෙන් මේක අල්ලනවා. මේ දෙකම එකට දාලත් කතා කරන වෙලාවක් තියෙනවා. ඒ අවිජ්ජාට සහ දිට්ඨියට යනකොට අර කාම භව කියන එකට වැඩිය ද්වේෂය පැත්තට යන්න ඉඩ තියෙනවා වැඩි. කාම භව කියන දෙකම සාමාන්‍ය ලෝල භාවයක්, ඇලෙන ගතියක්, කාන්දා ශක්තියක් තියෙන. අවිජ්ජාවට යනකොට දෘෂ්ටියට යනකොට ගහමර ගන්න යනවා. ඒක තමයි විභව තණ්හාව. කියන්නේ භව තණ්හා එක පාරටම කැණි පැත්තට හැරෙනවා. වැඩිසෙනේ දබරටයි, මාවුලන් වැසටයි කියලා. ඉතින් ඕක තමයි අපි මානසික අසහන කියලා කියන්නේ. ඉතින් ඒක ලෝකේ මොහොම ඉස්සල්ලාම සර්වඥාන්සේ පෙන්නුවාට ওই විභව තණ්හාව කියන එක වෙස්ටර්න් සයිකොලොජි වලට අහු වෙලා නැහැ. ඒගොල්ලෝ කාම තණ්හා භව තණ්හා දිනු කරන යනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? අසහනේස ආතතිය වැඩි වෙනවා. මොන තාලෙන්වත් උන්දලාට තේරුම් ගන්න බෑ. මොකද මේගොල්ලෝ තාම අර කාම භව වැඩිම අමතක කරන. ඒක තමයි මේ ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ප්‍රතිපත්ති ඕනේ බයිලාවක තියෙන ඔච්චරයි. ඒක දැනගෙන කාම යෝග භව යෝග නැත්නම් කාම විසංයෝග භව විසංයෝග දැනගෙන ගැලවීමට කටයුතු කරන එක නා පොල්දෙල් ටිකක් අත ගන්න කොස් කපනවා වගේ කියලා අපි කියන්නේ. ඒක තමයි භික්ෂුව කියන්නේ. ඒක තමයි තපස කියන්නේ. ඒ තමයි භාවනා කරනවා කියන්නේ. ඉති ඒක ඇත්තටම මොලේ හොඳට තිනමිනගේ අවුල් කරන අවුල් කරන මනසයි මේකට බහින්ද හිතෙන්නේ ඒ හුත් සම්මහර කට්ටිය මේක දැනගෙන භාවනාදී හම්බෙන කිසිම දෙයක් බාධා කරගන්න නැතුව දැනෙන කිසිම දෙයක් බාධා කරගන්න දීවා හැවහලන සර්පෙක් හැවහලාගෙන යන්න වගේ ගඟ දිගේ පහ ඉහළට පීන මිනිස්සෙක් ස්ට්‍රෝක් එකක් පාස වතුර තල්ලු කරන හරහ යන්න වගේ යනවා ඉතින් මයේ පුංචි කාලේ මං හිතුවේ එහෙමක ලෝකයක් නැහැ කියලා දැන් මෙහෙම ඒව ඉවරයි ඒව ඉන්නේ ආයේ මෛත්‍රී බුද්ධ සාසනය තමයි කියලා ඉතින් අපි අම්මලා තාත්තලා ඒක තමයි පොර දැම්මේ ගමේ වංශලත් ඒක තමයි පොර දැම්මේ ඉතින් ඒකෙදී තමයි මට මේ හම්බුනේ අහම්බෙන් වගේ ඔය ධම්මික ආමතුරෝ හම්බෙලා මට බැන්නා මට ගැහුවේ නැහැ කියලා කිව්වත් ඔපි වගේ අමන જાතියක් ලෝකෙම නැහැ මෙච්චර වටින ධර්මයක් තියාගෙන හිඟා කනවා ලංකාව විතර ආධ්‍යාත්මික පාරිභෝගිකත්වයට වැඩිච්ච ආධ්‍යාත්මික consumerization rate වෙන ලොකෝ එකම જાතියක් කරනවා කියන්නේ ඉතින් මම හරියට වාද කරාට මොකද මම පෙරදුනා පෙරදුනට මට පාඩු නෑ මම එදා ඉඳලා අවුරුදු 40ක් ගත කරලා තිනවා මේ ලෝකෙත් එක්ක ඇලෙන්නේ නැතුව දැනගෙන හුතුවට වෛරුපාසන ඉඳලා හුඳට වැලමිටෙන් දෙකක් අයින්වා ඉලටයක් ඇදෙන්න ඵලයක් ඒ ක්‍රමේ තමයි ඔය කාමෝග විසංයෝග භව විසංයෝග කියලා කියන්නේ ඉතින් මම නිකමට මේ වෙලාවේ BPS එකේ තිබුණා ඥානපෝණි කාමතරගේ පොතක් Power of Mindfulness වගේම Heart of Buddhist Meditation කියලා එතන ඒ පොත මට පෙන්වන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේ පෙන්වන්නත් බෑ. මොකද හાર્ට් කියන එක මට ඕනේ නෑ. මට බ්‍රේන් එක තමයි ඕනේ කරන්නේ. මට එදා හાર્ට් කියනකොට ගෑණියක් මතක් වෙන්නේ මට. හાર્ට් කියනකොට සංයෝග මතක් වෙන්නේ. ඉතින් බ්‍රේන් එක කර කර හිටියයි ධම්මික හමුදුරට මම කිව්වා මට කවදාවත් ඥානපෝනික ස්වාමීන් වහන්සේ අඳුලා දෙන්න එපයි කියලා. ගොඩින්ටත් කියලා තිබුණා. ඒ දෙන්න තමයි හොඳම ඇසුරු කෙරුවේ. ඉතින් මේ ළඟදී මේක පිළිබඳව මගේ විප්‍රියාශයක් ආවා. ඉතින් මම මේ සන්තෝෂ වෙන ඇත්තට මේ පොත් 10ක් මට එවලා තිබුණා 20ක් එවලා තිබුණා මේ හරිලාල් මාතේ මාලේ කම්තුමා සංස්කෘතික කියවන්න කියලා මේකේ තියෙන ඒ සංස්ලිප ඉංග්‍රීසි භාෂාව සිංහලට දාලා. ඊට පස්සේ පෙරේද කතාලිකෝ සංස්කෘතිකන වචන දෙයක් කියන්න බැරිද කියලා. ඒ කියන්න හදන ටිකයි මම මේ කියන්න හදන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඇත්තට මේක තමයි මුල් පොත Heart of Buddhist Meditation BPS එකේ පොත මේ තියෙන එක සිංහලට දාපු එක. ඉතින් මං කියුවේ මේකෙන් 20ෙන් 10ක්ම අපේ මාස්ටර් ට්‍රේනර්ස්ලාට ලංකාවේ මීටිකල් ඉන්න අයට දුන්නා. දැන් මේ මේ කිව්වට පස්සේ කවුරුත් වගේ මේකට උනන්දු වෙයි. මේක කල්න මිතුරු මේකේ දාන්නේ හරිලාල් වික්‍රමසිංහ මාත්‍යාගේ දානයක්. ඒ මාත්‍යා අහගෙන නැහැ මං දන්නවා ෂුවර් එකටම. ඉතින් මේකේ තියෙන විස්තරය කියනකොට මේකට මුල්ුණේ ඇත්තටම Heart of Buddhist Meditation වලටත් වැඩිය පොත්ුනේ Vision of Dhamma කියන එකට ජෝන් මන් නැහ එරික් ෆ්‍රොම්. එරික් ෆ්‍රොම් කියලා හිටියා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවේ කෙනෙක්. එයාට තේරෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිස්සු වගේ තියෙනවා කියලා. කවුරුත් ගණන් ගන්නෑ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපු දේවල් තේරෙන්නේ නැහැ. හැබැයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වෙත් ආත ෂෝපන්හාගේ බුද්ධ ආගම. ඒක ඉතින් බොහොම හිමීට බලනකොට තේරෙනවා. මොකද ආත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිළිගන්නවා at last we are just sailing into the ආත ෂෝපන්හවස් පෝට් කියලා කියනවා. එයා කියනවා අන්තිම කාලේ උනේ කියලා. හුත්තට පේනවා පේන හැටි. හැබැයි වෙස්ට් එක පිළිගත්තේ නැහැ. ඊට පස්සේ අඩු ගානේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දුවවත් තුන්වෙනි පරම්පරාවේ එරික් ෆ්‍රොම් සෙන් එක්කෙනෙක් හම්බුනට පස්සේ තේරෙනවා මේ දිත්තේ දිත්ත මත්තන් කියන එක සුතේ සුත මත්තන් කියන එක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා. එතකොට බැනලා තියෙනවා කවුන්සලින් කරන්නේ කොහොමද සුතේ සුත මත්තන් කරගෙන කියලා. මේ මිනිසයා කියනවා එරික් ෆ්‍රොම් මේ සුතේ සුත මත්තන් කියන එක ඉස්සෙල්ලම කියලා තියෙන බුදුහාමුදුරුවෝ බව දැනගත්තේ මේ මහායාන බුද්ධ ආගමෙන් කියන. ඒත් එක්කම යා දැනගත්ත මට කියන්න ඕනේ පොයින්ට් එකට. මේකේ හරිබඩු තියෙන්නේ තේරවාදී කියලා. ඊට පස්සේ යා හොයාගෙන ආවේ මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ. එයා එතකොට බෞද්ධ කන්ත් ප්‍රකාශන සමිතිය හදලා ලොකු වැඩක් කරගෙන ගියා. ඒ කියන්නේ අපේ ගම. මේකට දෝ කවුද චන්ද්‍රිකා හොයාගත්ත මිනිස්සු තමයි ලංකාවේ හිටිය විද්‍යාඥයෝ. ආතසික්ලා කිව කවදාරි තේරවාදී පදනම වෙන්නේ ලංකාව කැන්ඩි කියලා. මම හිතන මේක තමයි ප්‍රධාන හේතුව. මොකද බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය. ඒත් මං කැමතිුන්නේ නැහැ. මං කැමතිුන්නේ නැහැ මේ හදවත කියන වචෙන් නිසා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ කියනවා එරික් ෆ්‍රොම් එක කරපු සාකච්ඡාවේදී තමයි කියලා තියෙන්නේ සතිපට්ඨාන තමයි බෞද්ධ භාවනාවේ හදවත කියලා. මේකට තමයි ධම්මික හාමුදුරුවෝ කියුවේ මේකේ ඉන්නේ එක යකෙක් දන්නේ නැහැ මේක. අඩු ගන්න සතියවත් දන්නේ නැහැ. ඒක අපි දන්නවා දැන් අවුරුදු 6ක් ෆීල්ඩ් එකට බහලා සතියවත් දන්නේ නැහැ කියලා. දන්නවා සංසුදාංගාරුවාද බදාත ප්‍රාසුන්දා සිකුරාද සෙන්සුදාද සතියේ. ඉතින් දැන් මේකට පෙරවදනක් ලියන මම කියනවා මේ එරික් ෆ්‍රොම් වගේ මිනිස්සෙක් තමයි අපිට ඩොක්කක් කනින්නේ. අපිට ඇස් සරවන්නේ. මොකද එයා කියනවා මැගසින් එකට ලියලා බටහිර ආගම මොනතරම් මිස්ටික්ස් තියෙන කියලා. මොනතරම් හැලුසිනේෂන් එකක්ද කියලා. මොනතරම් හීනයක්ද කියලා. මොනතරම් ගූඪ ධර්මද තියෙන කියලා. මේක මොකක්වත්ම නැහෙනි. මේ පුළුවන් නකවම් බැරනම් කවම් මෙච්චරයි ජීවිතේ. ඒක දැකපු එරික් ෆ්‍රොම්ගේ වචන ඥානපෝනික ස්වාමීන් වහන්සේ මේකේ පෙරවද ලියලා තියෙන ඇත්තටම එරික් ෆ්‍රොම් මම මේක මතු කරා. මතු කළා කිව්වා මේ මිනිස්සයා ලංකාවට වැහෙනවිල්ලා හම්බුනේ ජර්මන් හාමුදුර කෙනෙක්. මේ හාමුදුර ජර්මන්. අපේ ඥානරාම ස්වාමීන් වහන්සේ වගේම 1901 ඉපදිලා 1993 වෙනකන් ජීවත් වුණා. දෙන්නම සමාන වයසට මේ අපි ඉන්නේ ඥානරාම ස්වාමීන් ඇති කරපු තැන ඕක තමයි BPS එක. ඊට පස්සේ දැන් මේ සතිය මේ ස්වාමීන් ලියපේකේ හොඳම රචනෙ තියෙන්නේ සතිය බලමහිමේ. මට පොඩි කාලේ මට කියවන්න දුන්නේ ඒක තමයි. හැබැයි කියුවට මට ඉංග්‍රීසි පොත කියවන්න තේරුනේ නැහැ. සිංහල පොත් ඔක්කොම කියවල ලියලා තිබුණේ ඇකඩමික්ස්ලා. ඉතින් ඒව නරකුනේ නැහැ. ඒක නිසා මට හරිලාල් මහත්තයලම නිතරම කියද ඔබ වහන්සේ මේක පරිවර්තනය කරන්න කියලා. ඉතින් අපි ඔක පරිවර්තනය කරා මණ්ඩලයක් දාලා. ඊට පස්සේ අපි ඉදිරිපත් කරා BPS එකට. ඒගොල්ලෝ කිව්වා මුල් පොත නෙවෙයි පරිවර්තනය කරලා තියෙන්නේ ධම්මජීව හැමදාමට ඕනේ පරිවර්තනය කරලා තියෙන්නේ කියලා මට දඬුමක් විතර මට මච්චු ගහ ගන්න දුන්නා. එන්නේ වේ මාව වතුර දාන්න එපා මැරෙයි කිව්වා වගේ තමයි මට උනේ. අපි 5000ක් පොත් ගැව්වා සත්‍ය බලමයි මේ. මොකද ඒකේ ඥානපෝණික හැමදාම දැකපු ගැඹුර පේනවා. ඒකේ දී ඉස්සර වත්ලාම දාට බෑ ඇටෙන්ෂන් මේ සති මාත්‍රේ කියන එක ලෝකෙට අඳුරලා දුන්නා. එදා තමයි ඒසංශය අඳුරලා දෙන්නේ අවුරුදු 60කට විතර ඉස්සෙල්ලා. මොකද මේ සතිය කියනකොට අපි වැරදි අතින් අල්ලලා තියෙනවා. අපිට කරප්පන් එනවා. මේ ඒසංශය කියනවා I am talking about bare attention. ඊට පල්ලෙහා පඩිය. උඩ බික්කු බෝධි විරුද්ධ වුණා. හරියට මට ඥානබෝනික හමුරු තේරුන්නේ නැතුව වගේ. අවුරුදු 26ක් සතිය කරපු එංගලන්තේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාව සතිය වඩනකොට ඇතුළට රැමිනෝ. ඒක එක්කන අපිලඳ හැංගීම අඩු වෙනවා. ඒක නිසා සතිය වඩන අයට මෛත්‍රී කරුණා උගන්වන්න මෙතන මේ කියන බෑ ඇටෙන්ෂන් හරියන්නේ නැහැ. මේක ඉස්සෙල්ලාම දැක්කේ බික්කු බෝධි. ඒ කියන්නේ මේකට විරුද්ධ වුණ බික්කු බෝධි. ඒක බික්කු බෝධිට ඇටි ආටිකල් එක. එතකොට බික්කු බෝධි ළඟට මම අවුරුදු 3ක් ගිහලා සතිපාසල ඉදිරිපත් කරලා මං කිව්වා බෑ ඇටෙන්ෂන් මයි තන්නේ කරමු. කතා දෙකක් නැහැ කියලා. හරියන්නේ නැහැ ධම්ම ජීව කිව්වා. අරියන්නේ නැඹත්තු සල්ලි අම්බ කරන්න යන්නද යන්නේ මයින්ඩ්ෆුල්නස් ගේම් එකට යන්නේ මිට මං කනේ මේ කම්මයි ළඟ නැහැ නේ මේ නිසන්නනේ සල්ලි පාවිච්චි කරන්නේ නැහැ නේ බලන්න අපි කොච්චර ජොලිය ඉන්නවද කියලා සල්ලි නැති ඉන්න. පස්සේ බික්කු බෝධිලියට ධම්මජෝ මේක උඹටයි ගැලපෙන්නේ කරුණා කරලා තාම දාලා නැත්තම් සතිපාසලට මෛත්‍රී කරුණා දාපන් කියලා. පස්සේ මල්ලිව සවන්සේ මම ගාගේ කරනවා අපි රෑන්ඩම් ඇක්ට් ඔෆ් කයින්ඩ්නස් කරනවා. අදසිය කවුරු හරි දැක්කොත් තමයි වැටලා ඒකට අපි මනසකමට යනවා. ඒක තමයි ඔයගේ මානසික මෙහෙම කියලා කියන්නේ. ඊගාට මෛත්‍රී කියන්නේ වාඩි වුණොට ජොලි වාඩිලා ඉන්නවා. ওই වෙන මොකක්වත් නැහැ. හැබැයි මම පස්සේ බන්දිට උත්තර දෙන්නම් ගියා. ඊට පස්සේ මේ හොල්මනත් එක්ක මං ගියා බ්‍රිස්බේන්. බ්‍රිස්බේන් ගියාට පස්සේ සත්‍ය සම්පජඤ්ඤ සූත්‍රයෙන් තමයි බණ කියන්න තිබුණේ. ඒකේ පේනවා මෛත්‍රී කරනවා ඇති වෙන්න නම් සම්පජඤ්ඤයි කිට්ටු කරන්න ඕන කරුණාව නෙවෙයි කියලා. අපි දැන් ඕනම කෙනෙක් ලෝකෙ පෙන්නන්නේ මේ සතිය වඩන ගමන් කරුණා මෛත්‍රිය දෙන්න ඕනේ කියලා. මාත් පිළිගන්නවා. ඒ මං කියන එක එනවා සම්පජඤ්ඤේනකොට. ඉතින් ඒ නිසා අපි දෙන්න එකතු වෙලා ප්ලේන් එකේදී මියාක බැනුම් ඇහුවා. අර මිනිස්සුෙකුට ඇනලා. එයා පැත්තේ මිනිස්සයා කියනවා අපි තුන්දෙනා එක පෙළේ ඉල්ලගෙන වාඩිනේ. අර මිනිස්සයාට අතපය දිගාරදි ගැරිනකොට අර මිනිස්සයා අයින් වෙලා කිව්වා සුද්දා මහත්තයෝ මේ ඕස්ට්‍රේලියාවට යන වාහනයක් මේක. මම ඕස්ට්‍රේලියෙන් ජාතිකයෙක්. මාත්ලා කතාවනේ ඉතාලම වැදගත් දෙයක් වෙන්නේ. නමුත් මගේ සෞඛ්‍ය ගැන පොඩ්ඩක් බලන්න දෙයි කිව්වා. මේ ඕල්මන් එක ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න. එයා ඔය එක නෙවෙයි මං හිතුවා කියන්න ඕන. මොකද වයිෆේ මාගෙන ඉන්නවා ඇතිනේ. කේ ඈ ඉංග්‍රීසියෙන් කියපු නිසා හැබැයි හිටිය ඔක්කොම ඒ ප්ලේන් එකේ හිටිය ඔක්කොම ඉංග්‍රීසි කට්ටිය. ඒ වෙලාවේ අපි හැදුවා සතිපාසලේ පෙරදැක්ම තමයි මේ සති මාත්‍රෙන් ගිහිල්ලා අපි සතියට ඇවිල්ලා සතියෙන් සම්පජඤ්ඤයට යනකොට ඔය කවුරුත් හැරෙන කට්ටිය ඔක්කොම හැලිලා ඉවරයි. දන්නවනේ යුද බිමට යනකොට කවුද අන්තිමට ඉතුරු වෙන්නේ කියලා ඔය බුදුහාමුදුරුවෝ කියන යෝදා ජීව කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ වෙන්නලා දීලා තියෙනවා මේ යුද බිමට ආවට පටි ගහගෙන හිටියට හතුරු ඇවිල්ලා පාරේ දුවිලි අවසනකොට ඔක්කොම ගිහිල්ලා. ඒක අපි දන්නවා. ඉතින් ඒක මේ පොතේ මම දාන තුන්වෙනි කාරණාව. දැන් මට මේ ශාන්තික වටනකම හොඳට පේනවා. එරික් ෆ්‍රොම්ගේ වටනකම පේනවා. එරික් ෆ්‍රොම් වටනා පොත් තුනක් කියලා තියෙනවා Fear of Freedom, Fear of Liberation කියලා. අපිට බුදුම බයක් තියෙනවා නිවන් දකි කියලා. මේ ආගම කරන්නේ නිවන් දක්කන්න දෙන්නේ නැතුව තෙපර බබා තරන්ද රතනද මේ කට්ටිය ගසාගෙන කණ එක. ඒක තමයි මහල්ලා සාමුදු පොතේ ඈනස් හෙමින්වේ කිව්වේ ආගම කරන්නේම ගසා කණ එක. දැන් මේ නිසරණවනේ ඉදිරිපත් කරන කිසිම දෙයක් මේ බුද්ධහගමෙන් අනුමත වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන වවාගෙන කන ක්‍රමයක් නේ. අපිලඟ තියෙන හේදකම. ලෙඩ වුණාට පස්සේ කොඩි දාගෙන සෙල්ලම් දාගෙන අපි ඒ දක්ෂයි මේ වෙලාවේ කොඩි දාගෙන හොඟක් වැඩ. හැබැයි අපි දන්නවා වැඩේ තියෙන හේදකම. ඉතින් මන් ලියනවා දැන් මේ පොත මට හරි වටිනවා. මොකද මගේ පරිණාමය මට තේරෙනවා එරික් ෆ්‍රොම් කියන්නේ ඇත්තට සුද්දෙත් තමයි. හැබැයි මේ දෙන්නටම හේතුනේ ආතෂෝෆන්හාව. ආතෂෝෆන්හාව තමයි ඉස්ලාම අවුරුදු 250කට ඉස්සෙල්ලා සිංහල බුද්ධඝම් පොත් ටිකක් ජර්මන් භාෂාවට දැම්මේ. ඒ ජර්මන් භාෂාවට දාලා ඊට පස්සේ නීච්චේ කියලා ඉතාමත්ම ඡන්දපරස පුද්ගලෙක් මේක ඇල්ලුවා. එයා කියපු කෙටියෙන් කියනවා නම් each will is evil. මොනවාරි හිතාමතා කරනවා නම් වැරදි. Each will evil, ill will. කලවරෙන්කෝ in western psychology වලට ඉන්නේ දෙයක් තිබ්බේ නැහැ. කිසිම පොතක් කියවන්න එපයි කිව්වා. දරුවෝ හදන්න එපයි කිව්වා. හරියටම ඥාන ධම්මික ආමතුරු මට කිව්වේ මොකද්ද? භාවනා කරපන් කාටවත් කියන්න එපා. තල්ලි අම්බ කරන්න යන්න එපා. බඳින්න එපා. දැන් මොකද දැන්වත් ධම්මික ආමතුරුට මතක නැහැ මේ කිව්වයි කියලා. හැබැයි ඇවිල්ලා තියෙන්නේ පෙරිලා. ඒක අපි පෞගේ දවස්වල ඇත්තටම අටක වගේ කියනකොට දැක්ක බුදුහාමුදුරුවෝ කියලා තියෙන හැටි. ගහලා පෙන්නේ පැහැටි. ඒක තමයි මේ නැවත ජර්මන් කාර්යයකුයි එරික් ෆ්‍රොම් එකතු වෙලා කරපු සාකච්ඡාවේ මේක සිද්ධ වුණේ ලංකාවේ. මේක සිද්ධ වුණේ නුවර. මේක තමයි ලස්සනට ලියුනේ. එයා තමයි කිව්වේ heart කියන වචනේ. heart of buddhist meditation මේ එරික් ෆ්‍රොම් තමයි කිව්වේ මානවයාගේ පරම යුතුකම මානවයාට සේවය කිරීමයි කියලා බණ්ඩාරනායකගේ දවස ලල්ලගෙන කෑ ගැහුවේ. මතකද? ඔයගොල්ලෝ කොයි පැත්තේ ඉතිහාස කියන්නේ දන්නේ නැහැ. අපි හිටියෙත් නැහැ මේ පැත්තේ ගැන කනගාටුකෝ සන්තෝෂු නැහැ. මෙයා තමයි කියලා තිබෙන්නේ. මොකද මෙයාට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේකත් ආවා, සෙන් බුද්ධඝමත් ආවා, ඥානපෝනික සාංශය එතකොට මහසී ක්‍රමයේ කරලා මහසී සාංශිකම් වරයක් කරන් තිබ්බා. ඒ ගුරු අත්පොත පරිවර්ත පබ්ලිෂ් කරන්න. මහසී සාධිකව දෙන්න එපයි කියලා. මේ සාංශි ගත්තා. හරන BPC එක පබ්ලිෂ් කරා. ඉතින් මේ මම මේ අන්තර කතාව මේ දාන්නේ අපි ඉන්නේ කොච්චර පරිණාමික විපරිණාම වෙන යුගයකද අපි තාම අතපය කඩාගෙන හිටපු එක මේ සුද්ධ ඇවිල්ලා අපිට ගහද්දි මේ ලන්දේසි කාර්යය ගහද්දි මේ පෘතුගීසි කාර්යය ගහද්දි මේ කොරෝනා ගහද්දි මේ බැමිනිටිය ආයේ ගහද්දි අපි මේ හිතානින්ද මුස්ලිම් කට්ටියෙන් කට ගන්න විදි තියෙනවා. මේ ඉන්නේ ඉඳිල්ල ලේසි නෑ. ඒක මොකද්දෝ කතාවක්. මේ සියල්ලම අපේ හොඳ පැත්තට වෙලා තියෙනවා. ඉතින් මම මේ ටික ලියලා දෙනවා හරිලාල් මාත්‍යාට. මෙන්න මේකයි මට තියෙන්නේ. එතකොට මේ පොත රෙඩි පොඩ්ඩක් ලොකුයි මං කියන ටික. මගේ පෙරවදන. ඉතින් ඒක නිසා මේ කාම ඕගෙන් පස්සේ අහුවෙනේ භව ඕගෙට අපි කොච්චර උඩ දානවද කියලා බලන්න. භව රෝගය සදන රූපෙට මත් වී ඇයිදු ප්‍රේමකලේ කෝසපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ. ඔන්න මොහිදින් දෙක අපි තුගන්නන පාඩම. අපි කරන වැඩවලදී කොච්චරක් මේ භව සංයෝජන වලින් විසංයෝජන වෙන්න ඉව භව සංයෝජනක හිටියට කමක් නැහැ. පොල් කොල් තෙල් ටිකක් ගාවෙන ඒක ඕන මිනිහෙක් මුණ දිහා බලනකොට මට තේරෙනවා ඕන කෙනෙක් ප්ලෑන් එකක් දෙන්න මට ඕන කෙනෙක් කතාවක් කරන්න මට පට ගන්නකොට තියෙනවා මෙයා කේල් ගා ගන්න දැනේ පොල් ගා ගන්න දැනේ කියලා. මගේ දක්ෂකම තමයි ඒගොල්ලෝ තරහ කරගන්න නැති එක. මම යුනිවර්සිටි කින්දී හැම කෙනෙක්ම තරහ කරගත්තා. හැම කෙනෙකුටම ගැව්වා. මට පුළුවන් කාටකම නෙවෙයි මං නිකන් සාමාන්‍ය ගමේ පවුලේ ඇවිත් කොල්ලෙක්. හැබැයි ගහනකොට ආවේ නැහැ මට කවුරක්වත් ආපහු ගහන්න. හැබැයි මම දැනගත්තා මම සැර වැඩි කියලා. ඒ වුණත් මම ස්ටූඩන්ට් සබ්බෝඩන් වුණා. මම බැච්රෙප් වුණා. ඒ කරන වෙලාවේදී මයිලඟ තියෙන්නේ බොහොම අර මේ ෂට ප්‍රමේයයක්ද මන් දන්නේ ගහ ගන්න ඕනේ නැහැ අවිරුද්ධ ප්‍රතිපදාව යන්න පුළුවන්. අපි සතිපාසලේ දිගටම කෙරුවේ අපිට විරුද්ධවාදී නින්න ඕනේ ඒගොල්ලෝ මත ප්‍රකාශ කරන්නත් ඕනේ අපිත් එකට බෙදාගෙන කණ්ඩ ඕනේ. ඒක දෝෂයක් නැහැ. හැබැයි අරින්නේ නැහැ. ඒකට බුදුරජාණන්සේගේ අපම අවිරුද්ධ සූත්‍රය කියවන්නේ. ඉතින් නිස්සරණ වනේ තියෙන්නේ මේ සමත විපස්සනා ක්‍රම දෙකමරයි යන ලෝකෙ තියෙන එකම භාවනා මධ්‍යස්ථානය. කවදාකවත් කටින් පිංකමක්වත් කරන්නේ ලෝකෙ තියෙන එකම බෞද්ධ මධ්‍යස්ථානය. අපිට ඕන වුණා සංඝයා වහන්සේලා විසිරමක් හදාගන්න අපේම විනය කර්ම ටික කරගෙන දැන් අපි 39ක් වස්වසලා ඉන්නවා. ඉතින් අපිට අපේ පුංචි ක්‍රමයට අපි සතුටක් ලබනවා. ඒ අතරමැද තමයි අපි මේ සතිපාසල කරගෙන යන්නේ. එතකොට භව සංයෝජන වැඩෙනවා. ඒක අපි රංජන්ගේ පැත්තට දානවා. ඒ වැඩේ නෙව වෙනකොට අපි කියන ඕගොල්ලෝ ඒව බලාගන්න ඉඩන්ද වස්තු බූදල්ද මිනිස්සුපත් කිරීම මස් කිරීම කරගන්න ප්‍රශ්නයක් ආවොත් ඔයා තමයි මේ ටාගට් බෝඩ් එකට තියන්නේ බොක්සිං කෝට්ටේට තියන්නේ. අපි පිටිපස්සට එලා අපි සින්දුවක් කියහරින් සුරුට්ටුවක් ගහගෙන ඉන්නවා සයිස් එකේ ෂේප් එකේ. ඉතින් ඒකට විවස්ථාවක් හදලා තියෙනවා ස්ටඩි කරන්න දයා අරගෙන නිස්සාරණවනේ විවස්ථාව. ලෝකේ කොහෙ වක්කත්ම නැහැ සියල්ලගේම නිසි බලدارි ධම්මජීව හැඳුරු. මම තමයි මේගොල්ලෝ ඔක්කොම පත් කරන්නේ. මේකනේ මේ කටේ ඉන්නේ සතිපාසලේ මම පත් කරන්නේ කාර්ය සභාවේ දැන් ගියේ සෙන්සුරා අපේ කාර්ය සභාව තිබ්බා. මම පත් කරන්නේ කිසිම ඡන්දයක් නැහැ. ඒගොල්ලෝ මං කියන දේ කුක්කෝ වගේ කරන්න ඕනේ. මම නෙවෙන්නේ විවස්ථාවනේ තියෙන්නේ. අපිට ලැබෙන්නේ සල්ලි පොඩි ගන්න නෙවෙයි. එමුකට මිනිස්සුන්ට තේරෙනවා අපි ළඟ තියෙන ක්‍රමේ කිසිම සල්ලියක් අත ගන්න නැහැ. මිනිස්සු බූදල් පිටින් ගෙනල්ලා අපට දෙනවා. දුන්නට මම තත්ත පහකට හොයන්න යන්නේ නැහැ. මොකද ලෝකයා හොයනවනේ. ඉතින් ඒ ක්‍රමේ සතිපාසලෙත් යනවා. ඉතින් සතිපාසලෙ යනකොට අද තියෙන රටේ තත්ත මම හිතනවා කවුරුත් වගේ දන්නවා. ඉතාමත්ම පීඩාරයක් උඩ යන වෙලාවක් අපිට විතරක් නෙවෙයි ඇමරිකාවටත් එච්චරයි, යුරෝපෙත් එච්චරයි, ඉංගලන්තෙත් එච්චරයි. ඉතින් අපි මේ සතුටින් ඉන්න හැටි. ඉතින් මොකද හේතුව මේ විවස්ථාවෙම අපි මේ කාම විසංයෝග, භව විසංයෝග, ditthi විසංයෝග සහ අවිජ්ජා විසංයෝග කියන එක ප්‍රතිපත්ති වශයෙන් පිළිඅරන් තියෙනවා. ඒ කියන්නේ Nisan වන්ට එනකොට එයා නොදැනීම මේක පිළිගන්න ඕනේ. අපි නිතරම සාකච්ඡා කරමු කියන ඔය කාම සංවිසංයෝග කියන්නේ මේකයි, සංයෝග කියන්නේ මේකයි. නොදැන බෑ ගැලවෙන්නේ. ඒක පුත්‍රජානන්සේ සඳහන් කරන අවුරුදු 6 දරුවට කාම සංයෝජන නැහැ. එයා විසංයෝග කියලා කියන්න බෑ. මුදු ලොකු වෙනකොට එයාට එනවා. ඒ පසුබිම් ලැබිච්ච අයන්සය යා අනාගාමි හරිනම් උරම්භාගිය සංයෝජනත් නැහැ. නමුත් තර්ක කරලා දෙන්නන්නත් බෑ. එයාට ඇවිල්ලා නැති නිසා, යුද්ධෙට ගිහිල්ලා නැති නිසා මොනම පදක්කමක්වත් දෙන්නේ නැහැ. නමුත් අපි එහෙම නෙවෙයිනේ. දැන් ඇත්තටම කාම යෝග භව යෝග වල යෙදිලානේ ඉන්නේ. අපි වගේ පිරිසක් ගත්තාම ඒ ඉන්දැද්දි අපි අහුවෙන්නේ නැතුව ඉන්නේක. ඉතින් එතකොට අපිට තාම ditthi yoga avijja yoga ගැළවිලාම නෑ අපිට. අපි ඒ දෘෂ්ටි පිළිබඳ සටනේ, අවිද්‍යාව පිළිබඳ සටනේ තමයි ඉන්නේ. අපි අපිට සාක්ෂි වෙනවා. මේකට තියෙන එකම ක්‍රමේ නිහතමානීකම, අහිංසකකම, මේ ඕපන්නස්. ඒතර විරුද්ධ පක්ෂයේ ඉන්ඩෝනෙසියා හරි වෙනසක් වුණා. සතිපාසල යනකොට අපි සර්වාගමික වුණා. විශාල පිටසක් අපෙන් හැලුණා. හැලුණම මේ ඈත ඉඳලා කිව්වා, "හාමුදුරු දෙතුන් දවක් ඉන්නවා, මාව පෙන්නන්න බෑ." තම්බි ආමතුරුව කියලා මට යුනිවර්සිටි කින්දාදි කිව්වේ තම්බි නමක් තමයි නික් නේම් එකට. ඒකේම දන්නවනේ උන් කියයි මේ මොකද්ද මුල ඉඳලම පැටලිලා තියෙනවා කිය. ඒ තම්බි ගතිය මට හරි ආසයි. මයිතිකෝ ඉන්න ඔක්කොමලා ලොකු ලොකු තම්බි තම්බි කියන කොහොඳ නැහැ. ඒ කියන්නේ පාත්නමක් වගේ මුස්ලිම් මිනිස්සු හරි ආසයි. රංජිත්ගෙන් අහන්න බලංගොඩ ඉන්න මුස්ලිම් කෙල්ලෝ ටික. එතනම් ඒගොල්ල අපිට සත්‍ය උගන්වයි කියනලා. ඉතින් මේ හතර කරගෙන යෑමේදී නිස්සන්නමනේ භික්ෂුවක් වශයෙන් මම ඉගෙන ගත්තට වැඩිය යමක් මේ වෙනකොට සතිපාසලේ මේ බැස්සට පස්සේ තේරුණා. ඒකයි මට මේ හાર્ට් ඔෆ් ඩිස්මිටේෂන් වගේ පොත් ගැන ඉස්සරට වැඩිය මේ හැඟීමක් තියෙනවා. මේ කට්ටේ මේ ගිනාවනේ කොහමද අවුරුදු 50කටක් මේක මෙව අපි 100ක් ගරු කරේ නැතුවට සතිය බලමහිමේ මම ගරු කරා හුඟක්. දැන් මේකත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ගත කරන හැම සංඝයා වංශනමක්ම හැම ගිහියෙක්ම මේක ප්‍රායෝගිකව අත්දකිනවා. ඒ මොකද ධර්ම සාකච්ඡාවේදී අපි හැම කෙනාටම මේන ප්‍රශ්නේ ඉලක් කරනවා විතර. ධර්ම දේශනාවේදී අද කරන්නේ මේ පොදු ධර්ම සාකච්ඡාවක්. අපි හෙලි දක්වනකොට කාගවත් තුල කට කතාවකට ඉඩක් නැහැ. කේලමකට ඉඩක් නැහැ. එහෙම නැත්නම් සම්පප්පලාපවලට ඉඩක් නැහැ. කන රත් වෙන්න ගහනවා. කතා කරනවා මෙතන කතා කරන්න. අතන මෙතන එපා. අතන මේ කතාවල විසඳුවාට කමක් නැහැ. හැබැයි ප්‍රශ්නයක් කරන් ආවොත් දෙන්නටම ගහනවා. කාල වතුර ටැංකි දෙකේ එහාට එලියට ඉසිකොන. ඕන්නේ නැණි අපිට. මොනම කෙනෙක්වත් ඕන්නේ නැහැ. ඉතින් මම හිතන සැර වැඩි ඇති මම කතා කරන ප්‍රමාණය. ඒ කියන නිසා මම දැනගන්න කැමති ආරි මේ 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 කොහෙද මේ සිඩ්නි වල කට්ටිය කනෙක්ටඩ්ද?
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
එමෙයි ස්වාමීන් වහන්සේ.
ආරි සම්බන්ධ කරලා තියාගන්නේ සැර වචන වගේයක් යන්නේ නිසා ඔය කට්ටියත් දැනගත්තර කමක් නැහැ.
එහෙමයි
ස්වාමීන් වහන්සේ. මේ මං කියන්නේ මේ රිට්‍රීටන්ස්ලත් කනෙක්ටඩ්ද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. තැන්කියු. සියලු දෙනාම කනෙක්ට් කරලා ඉන්නේ ස්වාමීන් වහන්සේ.
එහෙනම් ඉතින් භාවනා ඉවරයි. කමක් නැහැ ඉතින්. මේ තියෙන භාවනා කට්ටියමයි ඉන්නේ. මේ රංජනුත් ඉන්නවා. මම රංජන්ට මයික් එක දෙනවා. රංජන අද අඳුරලා දෙන්න යනවා මේ දයරත්නායක කියලා ආමි ජෙනරාල් කෙනෙකුයි සුනිල් කාර්යකරවණ කියලා එංගලන්තයේ හමුදාවේ බුද්දිස් චැප්ලේනුයි. මොකටද රංජන් මේක එක ඉත්තෝ ගේන්නේ කියලා රංජන්ම කියාවි.
අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි මේ අද නිසරණවනේ ස්වාමීන් වහන්සේලාගෙනුත් අවසරයි. මේ සිඩ්නි නගරයෙන් සම්බන්ධලා ඉන්නාගෙනුත් අවසරයි. අද විශේෂයෙන්ම මේ මම දෙක් ආවා මගේ හිතවත් හොඳ කල්යාණ මිත්‍රව දෙන්නෙක් හිටපු හමුදාපති ජෙනරල් දයාරත්නායක මහත්මයා සහ එංගලන්තේ චැප්ලින් ඉන්න සුනිල් ඩොක්ටර් සුනිල් කාර්ය කරවන මහත්මයා ඒගොල්ලන්ට ලැබිච්ච අවස්ථාවක් මේ රිහැබිලිටේෂන් එක සම්බන්ධයෙන්
පුනරුත්ථාපනය
සම්බන්ධයෙන් ඒගොල්ලන්ට වර්ල්ඩ් වයිඩ් කනෙක්ෂන් එකක් එක්ක වර්ල්ඩ් වයිඩ් ෆෝරම් එකකට යන්න පුළුවන් අවස්ථාවක් ලැබිච්ච වෙලාවේදී ඇති සාකච්ඡාවකදී මේ සතිපාසලත් මූලික කරගෙන සතිපාසලේ ප්‍රබල හස්තයක් විදියට අපි ඒක සම්බන්ධ කරගෙන වැඩ කරන්න ක්‍රමවේදයක් ගැන කතා කරගන්න තමයි අද ලොකු සායනාසෙත් එක්ක හම්බ වෙලා මේ මාතෘ දෙන්න මෙතෙන්ට ආවේ. ඉතින් මමට වැඩිය විස්තර කීමට සුදුසුයි මේ ජෙනරල් දයාරත්නායක මහත්මයා, එතුමා හමුදාවේ හිටපු මේ හමුදාපති කෙනෙක්, ජෙනරාල් සහ බුද්ධාංශයේ හිටපු නායක
හමුදාපතිම හිටියේ නැහැ නේ.
හමුදාපති
ඔව් අපි දන්නෙත් නැහැ නේ මේ වලන. ඕකනේ කියන්නේ මෙතෙන්ටම එනකන් අපි දන්නේ නැහැ සමා වෙන්න ඕනේ.
ගුණහංගම් ඉන්නේ කියලා නේ
කිව්වේ. ඒක හරියේ වුණා ඉතින් අපේ අගුණුණයක් නේ ඒක. ඉතින් මේ දයාරත්නායක ගැන කතා කරන්න හදනකොට රංජන් මයික් එක බාර දෙන්නේ මෙතුමගේ තියෙනවා මානවීය මානුෂික මොකද්ද කියන්නේ?
මානුෂික මම ඒක
නෑ නෑ පොඩ්ඩයි ඉන්න අපි අඳුල්ලා දෙනකොට ගන්න නැත්නම් අනම්මන පිටපොටපයි නෝ
මානුෂීය මෙහෙයුම.
අන්න හරි මානුෂීය මෙහෙයුම මේක තමයි ඔය රැන්ඩම් ඇක්ට් ඔෆ් කයින්ඩ්නස් කියලා කියන්නේ. මේක තමයි ආයුර්ධ ප්‍රතිපදාව කියන්නේ. ඉතින් මෑත් එක මම ඇත්තටම එකතරා කම්බිලා කතා කරලා තියෙනවා. පස්සේ ටෙලිෆෝන් එකෙත් කතා කරා බොහොම සුවද වුණා. අදත් ඔය ඉන්නවා කියන්නේ පැය දෙක අපිත් එක්ක ඒක ලොකු දෙයක් අපිට. එතකොට මේ දේ මම දන්නේ නැතුව සාංශ ක්‍රියාත්මක වුණා මාතුලින්. ඒ දේ බලාන යනකොට දැන් අපි භික්ෂුන් වහන්සේලා මේකම කිය කියා මේකම හදාරාදාර මේකට ගත කරන. ඉතින් අද දයරත්නායක අපිත් එක්ක එකතු වෙනවායි කියලා කියන්නේ මේ හමුදා දෙකක්. අප්‍රමාද හමුදා දෙකක් යුද පෙරමුදේ හම්බෙන්න ඕන දෙකක් කියනවා. මන්ට ඔබ වහන්සේලා ඉගෙන ගන්න දේ මූලධර්ම ටික අපිට කියලා දෙන්න. එතකොට එතුමා හෙලි කරනවා අපිට එතුමා මෙතෙන්ට එනකන්. ඔය පසුගිය තුනේ අවුරුදුතිය කියන්නේ අපිට තේරෙන්නේ නැහනේ. ඒ පළවෙනි 75 වෙනකොට මම විශ්වවිද්‍යාලේ. ඒ කාලය ඇතුළත තිබුණු සෙල්ලම් අපිට ඇතරම ගෞරවයෙන් අපි ජීපත් කරනවා. සත්තු මරබව හැබෑව. ඒ වුණාට මේක පැමිණිච්ච දේනේ. ඒ තුල මේ මානුෂීය මෙහෙයුම හරහා අපිට මේ සතිපාසයට අත දික් කරන්න හැටි තමයි අපි දයරත්න මහත්තයා අහන්න කැමති. එතුමාට දෙනවා ඊගාවට. අමේ අඳුල්ලා දෙයි සුනිල් මහත්තයා.
අවසරයි අපේ හාමුදුරනේ, බොහොම පිං අපට අවස්ථාවක් ලබා දීම සම්බන්ධව. මගේ මම කුඩා කාලේ ඉඳලා පන්සලත් එක්ක හැදිච්ච කෙනෙක්. ඉතින් එහෙම වෙලා හමුදාවට බැඳෙනවා. ඉතින් හමුදාවට බැඳිලා යුද්ධයක් කරන්න ආපු කෙනෙක් නෙමෙයි, ක්‍රීඩකයෙක් හැටියට. මම ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක්. ඉතින් හමුදාව තමයි හොඳම තැන ක්‍රීඩාවලට. එහෙමයි බැඳුනේ, 80 හමුදාවට බැඳෙන්නේ. එතකොට යුද්ධයක් තිබුණේ නැහැ, නමුත් ඒත් සමග යුද්ධයක් ඇති වෙනවා. එතකොට අපේ ක්‍රීඩාව යුද පිටියට යොමු වෙන්න සිදු වෙනවා. එසේ යුද පිටියට එන්නේ. ඉතින් ආව දවසේ සිට මේක 83 පටන් අරගෙන ඉස්සරහට ගමන් කරනවා. ඉතින් කොටස් වශයෙන් මේක ඉදිරියට එනකොට මේකේ සම්පූර්ණ ව්‍යාප්තිය, එහෙම නැත්නම් එවලූෂන් එක, හමුදාවක් හැදෙන හැටි, යුද්ධය ඇති වෙන හැටි, යුද්ධය ඇතිවීම, ඒක පැවතීම, නැතිකිරීම, නැතිකිරීමේ මාර්ගය කියන මේ හැම දෙෙම මුල සිට අගටම දැක්කා. එතකොට මුල සිටම මම හිතේ මේ යන සම්ප්‍රදායට එච්චර කැමැත්තෙ නෙමෙයි. නමුත් ඒක ඇග්‍රී ටු ඩිස්ඇග්‍රී කියලා ඒ විදිහට ගියා. ඒ කාලේ අපි කතා කරාට අපිට ඒකේ බලයක් තිබුණ නැහැ වෙනසක් කරන්න. නමුත් අපි ඉහළ මට්ටම් වලට ඇවිල්ලා වෙනස් කරනකොට 2005 දී අපට අවස්ථාවක් ඇති වෙනවා රටේ අලුත් සංකල්පයක් නිර්මාණය කරන්න ඕනේ කියලා. අවුරුදු 20ක් 25ක් යුද්ධ කරුවන් පස්සේ අපි හඳුන්නේ මේ අවස්ථාව ලැබුණාම මට ඉබේම කොහෙන් ආවද දන්නේ නැහැ. මට අවස්ථාවක් ලැබුණා ඉදිරිපත් කිරීමක් ගන්න නැගෙනහිර පළාත භාරව මට කටයුතු කරනකොට. ඉතින් 2006 ජනවාරි මාසේ 24 වෙනිදා ඒ රටේ තියෙන ප්‍රධානම ආරක්ෂාවට තියෙන ප්‍රධානම කොටස තමයි ජාතික, ඒ කියන්නේ නැෂනල් සිකියුරිටි කවුන්සිල් කියන එක. ඒකට ගිහිල්ලා ඉදිරිපත් කිරීමක් කරන්න. එතකොට මම පැය භාගයක් කොළ ගෑල්ලගේ ලිව්වා, ඉබේම ආවා මේ මානුෂීය මෙහෙයුම කියලා වචනයක් මගේ ඔළුවට. ඉතින් මේක බේරා ගන්න ඕනේ කියලා. මෙන්න මේ පැරඩයිම් ෂිෆ්ට් එක තමයි ඉබේ ආව දෙයක්. ඉතින් මේ මම ඒක ලිව්වා මානුෂීය මෙහෙයුම කියලා අපි හඳුන්වන්නේ. ඒ නිසා මේ මානුෂීය මෙහෙයුම කියලා මං ගන්නේ පැරඩයිම් ෂිෆ්ට් එක කියලා ගත්තේ මේ ත්‍රස්තවාදීන් කියලා කිව්වට මම විශ්වාස කරපු හැටියට මේ අය වික්ටිම්ස්ලා. මේ අය අපේ ක්‍රියාකලාපයන් නිසා රජයේ සහ අපි සියලු දෙනාගේම ක්‍රියාකලාපයන් නිසා එක පැත්තකට මාජිනලයිස් වෙලා ඒ මාජිනලයිස් වුණාම තරුණයෝ ඒකෙන් නැගිටිනවා කියලා අපි අහලා තියෙනවා යුද්ධ ඉගෙන ගන්නකොට. එතකොට ඒ තරුණයෝ නැගිටිපු තරුණ කණ්ඩායමක් තමයි මේ විශාල ත්‍රස්තවාදී සංවිධානයක් වෙලා ජාතික කලාපීය ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා තියෙන්නේ කියලා මේ පුළුල් පරාසය ගැන අවබෝධයක් තියෙන නිසා එහෙම හිතලා මම මේ කට්ටිය ගලව ගන්නට ඕනේ අපි මේකෙන් කියන දෙයට තමයි සොල්දාදුවා ඉන්නේ. මම සොල්දාදුවා ගැන කිව්වොත් එහෙනම් මම හිතන සොල්දාදුවා කියන්නේ මේ සතර බ්‍රහ්ම විවරණේ ප්‍රතිමූර්තියක් කියලා. අපේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව තියෙන හොඳම පුද්ගලයා කියලා මං හිතනවා සොල්දාදුවා කියලා. ඉතින් එයා යන්නේ මේ කට්ටියත් එක්ක සටනට වඩා මෙයා බේර ගන්නයි කියන එක. ඒ නිසා තව ගැඹුරින් මම වැඩිවලා ගන්නෑ. ඉතින් එහෙම හිතලා මම මේකට මානසිකව මෙහෙම කියලා කරුණු හතරක් මත පදනම් වෙලා යුද්ධය කරන්න ඕනේ අපි කියලා හිතුවා. ඒකට ජාත්‍යන්තර ජාතික වශයෙන් තියෙන නීති රීති සියල්ලෙම ගැලවිලා යන්න ඕනේ මේ යුද්ධයක් කරනකොට. ඒ නිසා තමයි අපි කරනවා මානසිකව මෙහෙම කරනවා මේ අයාලේ ගියේ කට්ටිය වැරදි මාර්ගයේ ගිය කට්ටිය බේර හරි මාර්ගයට ගෙන ඒමට. ඉතින් අන්තයට ගිය කට්ටිය නැවත මේ අන්තයට ගෙන ඒමටයි මේක මෙහෙම සෑදුවේ. එතකොට ඒක කරුණු හතරක් මත පදනම් වෙලා යුද්ධය කරන්න කියලා කිව්වා. zero casualty to civilian, maintaining zero casualty to civilian. යුද්ධ කරන්න පුළුවන් නමුත් සිවිල් ජනතාවට වෙන හානි අවම කර ගැනීමට, දෙක සිවිල් ජනතාවගේ සහ රජයේ දේපලට සිදුවෙන හානි අවම කර ගැනීම, තුන්වෙනි එක හමුදා සොල්දාදුවාට අවම හානි සිදු කිරීම සහ causing adequate damage to the terrorist leadership කියන එක තමයි හතරවෙනි එක. causing adequate damage to the terrorist leadership. මොකද western සංකල්පය තමයි annihilation of the enemy. But here in the west eastern culture it's not. අපි ඒ නිසා අපි හිනවා මේ ත්‍රස්තවාදී සියලු දෙනාම නායකත්වය මත තමයි තියෙන්නේ. ඒ නිසා නායකත්වය කරන්න ඕනේ damage කරලා මේ සියලු දෙනා බේරා ගන්න ඕනේ කියන එකයි. ඒකේ අවම damage එකකින් බේරා ගන්න ඕනේ කියන එක තමයි මූලධර්මය. ඕක තමයි අපි ගියේදී ඒ අනුව අපිට හමුදාව රීස්ට්‍රක්චර් කරන්න වුණා. ඊට පස්සේ මම මේක ඉදිරිපත් කිරීම එක හෙලා ඒ මොහොතේ පිළිගත්තා. ජනාධිපතිතුමා තේරුණා තනිතේ මාත් එක්ක ලොකු හමුදාවේ ප්‍රධානීන් එහෙම විශාල සටනක් දුන්නා කරන්න එපා ඔක කියලා. ඉතින් නමුත් මට අවස්ථාව ලැබුච්ච වෙලාව මම ඉදිරිපත් කරා. ඒක පිළිගත්තා ජනාධිපතිතුමා. මේ ක්‍රියාත්මක කරා.
කවුද ඒකට ජනාධිපති ඉති?
අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2006. ඒක අපි මේක ගැඹුරුයි හුඟක් අය දැන් මට තේරෙන හැටියට මේක කරපු අය මොකද්ද කරේ කියලා දන්නෙත් නැහැ. මේක කරවපු අය මේකේ ගැඹුර තේරුම් අරගෙන නැහැ අපි හන්දේ නිසා තමයි මම මේක. ඉතින් පස්සේ තව කොඩක් කියොත් එහෙනම් මේකේ අවසානයේදී අර කට්ටිය ගලවගෙන සිට ගැනීම තමයි මේකේ අරමුණ. ඒ නිසා තමයි රිහැබිලිටේෂන් එකත් මට ලැබුණා. මම රිහැබිලිටේෂන් කමිෂන් හැටියට යුද්ධෙන් පස්සේ 2009 ජූලි මාසයේ මම පත් කරුවා. එතකොටත් මම මේක බොහොම ගැඹුරුයි මම වැඩිලා ගන්න විනාඩියෙන් කියන්නම්.
නෑ නෑ අපි දෙනවා අද වගේ දවසක දෙන්න ඕන තරම් වෙලා.
ඉතින් මේකත් මොකද්ද මේ රිහැබිලිටේෂන් කියලා මට තේරුන්නේ නැහැ. ඉතින් කැටිම කිව්වොත් දෙක කතාවක්. සිංගප්පූරුවට ගියා මම. එහි තිබුණා හොඳ රිහැබිලිටේෂන් කොන්සෙප්ට් එකක් ඩෙවලොප් කරලා. මම පළවෙනිම ගියේ සිංගප්පූරුවට. ගිහලා ඒ විශ්වවිද්‍යාලයේ අවස්ථාවක් ලැබුණා මට සාකච්ඡාවක් කරන්න. ඒ එතනදී ප්‍රොෆෙසර්ස් ඩොක්ටර්ස් ඇකඩමික්ස්ලා 25-30ක් විතර හිටියා. එතනදී මම අනපේක්ෂිතව මාව එතෙන් ඉන්ට්‍රඩියුස් වෙන්නේ හිතාමතා නැතුව. එහෙම කට්ටියකට මුණ දෙන්න මං ගියේ නෑ. නමුත් යුද්ධය ගැන රිහැබිලිටේෂන් ගැන කතා කරන්න කියලා මට මයික් එක හම්බ වෙනවා. මේ වගේ මේ අදත් මේ සර්ප්‍රයිස් එකක්
නේ. නෑ නෑ කිසිම සර්ප්‍රයිස් නෑ. අපි හිට කියලා ගහන්නේ.
ඉතින් ඒ වගේ හම්බුණා මට රිහැබිලිටේෂන් ගැන ඉගෙන ගන්න ගිය මට රිහැබිලිටේෂන් ගැන කතා කරන්න දැනුමක් නෑ. මං කිව්වා මට මේ ගැන අවබෝධයක් නෑ කියලා. මම අර අපේ ගමේ කතාවක් තියෙන්නේ ගොනාගෙන ලියන්න හම්බුණාම දන්නේ පොල් ගහනම් ගොනාගෙන පොල් ගහේ බඳලා පොල් ගහගෙන කියන වගේ වැඩක් කරාම අපේ
නැක්කා කියලා කියනවා.
එහෙමයි. ඉතින් ඊට පස්සේ මම පොල් ගහගෙන කිව්වා මං දන්න දේ යුද්ධය ගැන මං කිව්වා යුද්ධ කරපු හැටි කෙටියෙන් කියලා මං බේරුණා. හැබැයි මේකේ සාකච්ඡා අවස්ථාවේදී ඊටාම හොඳ ප්‍රවණතාවක් ආවා. මෙතන හිටිය මුස්ලිම් ජාතික ප්‍රොෆෙසර් කෙනෙක්. එයා බොහොම සාකච්ඡාස්ටික් විදිහට මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. උඹ බෞද්ධයෙක්ද කියලා ඇහුවා. ඔව් කිව්වා. බෞද්ධයෝ කොහොමද යුද්ධ කරන්න කියලා හෙව්වා. ඕක තමයි ප්‍රශ්නේ. මම කියවා මට මේ වගේ ප්‍රශ්නයක් කවුරුත් අහලා නැහැ. වෙයිද බෞද්ධෙක් නෙමෙයි යුද්ධ කරේ සොල්දාදුවෙක් යුද්ධ කෙරුවේ. බෞද්ධකම මගේ හදවතේ සහ මගේ ඇතුලේ තිබුණේ. ඉතින් අනිත් ඔබ සියලු දෙනාම යුද්ධ කරන ආකාරයටම තමයි සාමාන්‍ය යුද්ධය කරේ. හැබැයි ඒට එහා ගැඹුරක් මයි ගාව තිබුණා. කිසි කෙනෙකුට හානි කිරීමේ පරමාර්ථයෙන්, කිසි කෙනෙකුට විනාශයක් කිරීමේ පරමාර්ථයෙන් නෙමෙයි, ඒ විනාශේ වළක්වා ගැනීමේ පරමාර්ථයෙන් තමයි යුද්ධ කිරුවේ මම. ඒතනයි වෙනස වෙන්නේ මන් දන්නේ කියලා කිව්වා. ඉතින් එහෙම බේරුණා එකෙන්. ඊට පස්සේ තව ප්‍රශ්න ගැළවලක් යනකොට දෙවෙනිට යෑම නැගිටලා ආයෙ ප්‍රශ්නක් අහනවා. උඹ කවුද රිහැබිලිටේෂන් කරන්නේ? උඹට මොනවද තියෙන රිහැබිලිටේෂන් දැනුම? ආමිකාරයෙක් කොහොමද රිහැබිලිටේට් කරන්නේ? ඉස්සර රිහැබිලිට් කරලා ඉන්නේ උඹ. උඹ රිහැබිලිටේට් කරන්න ඕනේ. කොහොමද උඹ කියලා තව එකෙක් රිහැබිලිටේට් කරන්නේ කියලා ওই විදිහේ ගැඹුරු ප්‍රශ්නයක් මගෙන් බොහොම ඇටැක් ස්වරූපෙන් තමලා ගැහුවා. එතකොට තමයි හැමදෙරේ සොල්දාදුව ආවදුනේ. එතරම් සුමන් එයාට කිව්වා රයිට්. ඔබ දැන් ඉස්සෙල්ලත් මම ප්‍රශ්නයක් කිව්වා, දැනුත් මම ප්‍රශ්නයක් කිව්වා. සොල්දාදුවගෙන් හොඳම පිළිතුරු ආන්සර් එක ගන්න නම් සොල්දාදුව බිත්තියට තියලා හේතු කරන්න ඕනේ. එතකොට තමයි එයාගේ සික්ස් සෙන්ස් එක වැඩ කරලා එන්නේ හරියට. ඔබ ඒකයි කරේ. ඉතින් මම දැන් කියන්නම් ඔබට උත්තරේ. මම දැන් රිහැබිලිටේෂන් එකක් නෑ. මම මෙහාවට මට ඉගෙන ගන්න දේකුත් තියෙන බව පේන්නේ. හැබැයි මම මෙතෙන් ආපු දේ හොඳයි. මම උඹට කියලා දෙන්න රිහැබිලිටේෂන් කියන්නේ මොකද්ද? මම සොල්දාදුවෙක්, මට බෙදලා තියෙන මේ ටාස්ක් එක උඹ වරෙන් මාස 6කට අවුරුද්දකට පස්සේ ලංකාවට මම මේ ලෝකේ තියෙන බෙස්ම රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් එක හදලා මම උඹට පෙන්නනවා. හරිද? ඒක තමයි මට චැලෙන්ජ් එක. ඒක තමයි සොල්දාදුවෙකුට දුන්නාම චැලෙන්ජ් එක. මම ඒක බාර ගන්නවා කියලා මම කිව්වා. මම දන්නේ රිහැබිලිටේෂන් ගැන මම පොඩි කාලේ ඉඳලම ආවා. අපි හැමෝටම කිසිම නෝ අයෝටා ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩින්ග් මේ ගැන තිබුණේ නැහැ මට. ඉබේ ආවා මට. මම එයාට කිව්වා මේ මම බුදුදහමත් එක්ක හැදිච්ච වැඩිච්ච කෙනෙක්, බෞද්ධ පරිසරයක වැඩිච්ච කෙනෙක්. එහෙම නිසා මම කියලා මේ අඟුලිමාල දමනය කියන දේ මම විනාඩි 5කින් එයාට විස්තර කළා. පටාචාරාගේ කතාව විනාඩි 5කින් කිව්වා. මම කිව්වා මෙන්න මේ ලෙසන්ස් දෙක තම බුදුදහමේ රිහැබිලිටේෂන් එක මට තේරෙන හැටියට හොඳම ලෙසන්ස් දෙක, එක්ස්පීරියන්ස් දෙක. මේ පැත්තේ හිටපු කෙනෙක් තප්පර විනාඩි ගානකින් සම්පූර්ණ අනිත් පැත්තට ගෙනියපු දෙයක් තමයි අඟුලිමාල දමනේ කියන්නේ. ඉතින් මම තේරුම් ගන්නෙ පටාචාරත් එහා සමානයි. ඉතින් ඒ වගේ දේවල් දැනගෙන ඒවා මගේ ඇඟේ ලේ දුල දුවන කෙනෙක් හැටියට මම දැන් දන්නවා රිහැබිලිටේෂන් කරන්න මොකද්ද කියලා. ජංගල් එකේ සොල්දාදුවෙක් නැති වුණොත් අපි ගාව තියෙන গোল্ডන් ප්‍රින්සිපල් කියලා එකක්. ඒ කියන්නේ නැති වෙලා එතන හොයාගන්න ආයෙ ගිහිල්ලා ඇකඩමික් කෙනෙක් වගේ රිසර්ච් කර කර ඉන්නේ උඹලා වගේ. අපි කරන වැඩි ආපහු හැරිච්ච ගමන් අර බැක් බෑරින් එකේ ආපහු එනවා. ඇවිල්ලා තමන් දන්න තැනකට ඇවිල්ලා එතන ඉඳලා ආයෙ යනවා. ඕක තමයි අපි කරන්නේ. ඒක තමයි ඉතින් වැඩි හිතන්නේ අපි. ඒ නිසා මම්ම කරන්නේ LTD සමාජිකයෝ ගෙනල්ලා තියෙන රූට් එක ඒ කට්ටිය. මේ දෙමළ සමාජය කියලා කියන්නේ ලෝකේ ඉන්න හොඳම කල්චර්ඩ් රිලිජස් ඒ වගේම හොඳ මේ සමාජ සිවිලයිස් සොසයිටි එක.
අහිංසකයි අත්තම
අහිංසකයි. එතකොට ඒ වගේ කෙනෙක් කොහොමද අඟුලිමාල වගේ තමයි ඒ වගේ කෙනෙක් මේ දරුණු ත්‍රස්තවාදී බවට පත් කරේ කොහොමද? ඒ පත් කරපු මාර්ගෙම මං ආපහු උන් අරන් එනවා ආපහු හිටපු දැනට. එතකොට ඒ එතෙන්ද ගෙනියන්න ප්‍රභාකරන් කියන පුද්ගලයා සහ ඔහුගේ න්‍යායචාරිවරු මේ හිට මිනිස්සුන්ගේ හෙඩ් හાર્ට් හෑන්ඩ් කියන දෙන් හાર્ට් එක අරගෙන හાર્ට් එක ලොක් කරලා තියෙන්නේ. ඒ ලොක් කරලා මයින්ඩ් එකයි හෑන්ඩ් එකයි එහෙම නැත්නම් සයිකොලොජිකල් ඇන් වොකේෂනල් කියන දෙක විතරයි අරගෙන ගියේ. ස්පිරිචුවල් කියන කැල ලොක් කරලා තමයි කියලා. හાર્ට් එක ලොක් වෙලා තියෙන තාක්කල් මිනිහෙක්ගෙන් සාමාන්‍ය මිනිහෙක් වෙන්නේ ඔහු එක්ස්ට්‍රීමිස් කෙනෙක් හොපිස්සෙක් වෙනවා මිසක්. එතකොට මම කරන්නේ මේ හાર્ට් එක ඇරලා මෙයාට වැලියුස් කියන දේ දාලා මම මේ තුන සමපාත කරනවා, සින්ක්‍රොනයිස් කරනවා. මේක තමයි සොල්දාදුවෙක් ට්‍රේන් කරන කන්සෙප්ට් එක කියලා මම ওই විදිහට උත්තර දීලා මේක බිහි වුණා. මේ
සිංගප්පූරුවේදී
උපත ලැබුවා, ලංකාවේදී ඉම්ප්ලිමන්ට් කරුවා හැමදෙන්නේ. ඊට පස්සේ අදට මේ රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් එකත් හියුමනිටේරියන් කන්සෙප්ට් එකත් ත්‍රස්තවාදයක් විනාශ කරන්න ලෝකේ තියෙන හොඳම ක්‍රමවේදය කියලා ජෝර්ජ් ටවුන් යුනිවර්සිටිගේ රිසර්ච් වලින් පෙන්වලා දීලා තියෙනවා ඇමරිකාවේ. එතකොට රිහැබිලිටේෂන් එක ලෝකෙම පිළිගන්නවා හොඳම රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් කියලා. 14,500 ex combatants were rehabilitated. ඒ කට්ටියකින් අද වෙනකොට අපේ හාමුදුරනේ සක්සස් එක කියන්නේ අවුරුදු 10ක් 11ක් 12ක් වෙනවා දැන්. එක්කෙනෙක්වත් extremist activities වලට ඇවිල්ලා නැහැ. එක්කෙනෙක්වත් anti social activity එකක්වත් කියලා පොලිසියට චෙක් කළාවත් නැහැ. ඉතින් ඒ වගේ සක්සස් එකක් ලෝකෙ කොහෙවත් නැහැ හාමුදුරනේ. ඉතින් මේක තමයි මෙහෙම කරපු අපි දැන් යනකොට ආපහු නැවත වතාවක් අර වළේටම මඩගොඩටම වැටිලා රටක් හැටියට ඉන්නවා. රටේ නායකයන් මේ ගැන කිසි අවබෝධයක් නැහැ. රටේ වගකීම තිබෙනසුන් කිසි අවබෝධයක් නැහැ. හමුදායෙන් පස්සේ පෝට් ඇතොරිටිගේ චාමන් වෙනවා. එතන ගියාම හොර ගුහාවල්. රටම අනිත් පැත්තන් හાર્ට් ඔෆ් ද නේෂන් කියලා කියන්නේ. හැබැයි හાર્ට් එකක් නැහැ එතන. මහා විශාල හොර ගුහාවක්. දැන් ඉන්න තැනත් එසේ හැම තැනම එසේ මුළු රටේම හැම කෙනාම කඩා වඩා ගන්න උත්සාහ කරන. එතකොට මෙච්චර සැක්‍රිෆයිස් කර අපි නිශ්ශබ්දව ඉන්නවද කියන එකයි තියෙන්නේ. ඒ නිසා මේක අපි එතකොට මට ડોක්ටර් හම්බ වෙනවා එක අවස්ථාවකදී. අපි දෙන්න කතා කරනකොට තව ගොඩාක් දුර යන්න පුළුවන් කියලා හිතුණා. ඒක ජාත්‍යන්තර මට්ටමට ගියා. ඒක ડોක්ටර් සමහරට ටිකක් එතන කියයි. එතකොට අපි හඳුන්නේ අපි මේක මම විශ්වාස කරනවා තව පැත්තක් ඔබ වහන්සේ බුදුදහම අර පොතෙන් අර සුද්දාලිය පුකෙන් ගත්තා වගේ මම විශ්වාස කරනවා සුද්දෙක් රහත් වෙච්ච දවසට තමයි අපේ හාමුදුරු කෙනෙකුත් රහත් වෙන්නේ
කියලා. සුද්දාමුදුරු ඉන්න ඕනේ බුදුහාමුදුරුන් ඉස්සල්ලා.
ඒක කියලා මට නිකන් වීලුවට වගේ හිතෙනවා හාමුදුරනේ. ඒ නිසා අපි මේ ගමන ලංකාවට වඩා සුද්ධ පාර්ගෙන් આવුත් අපේ ගමන ඉක්මන් වෙයි කියලාත් මට හිතෙනවා. ඒ නිසා අපි ડોක්ටර් ප්‍රොෆෙසර් සුනිල් කාර්ය කරන හම්බෙලා දැන් අවුරුදු කීපයකට ප්‍රථම හම්බුණා. එදා සිට මම තාම හොඳට කියන බුද්ධාම පිළිබඳ ගැඹුරු අත්දැකීමක් දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් අපි දෙන්න සාකච්ඡා වෙලා දැන් ගමනක් යන්න කියලා සාකච්ඡා කරා. අවුරුදු දෙකක් තුස්සේ සාකච්ඡා කරලා දැන් මේක ක්‍රියාත්මක තත්ත්වයට පත් වෙනකොට තමයි මට රංජන්ව මතක් වුණේ. මෙතනින් එහාට එන. එතකොට රංජන් ඔබ වහන්සේව කතා කරා. මට හරි සන්තෝෂයි අපි දෙන්නම ඒ වෙලාවෙම කතා කරා යන් හම්බුම් මොන ගේම අපේ හාමුදුරු හම්බෙලා කතා කරගමු කියලා. තමයි ඉතින් ඒ නිසා තමයි අද මෙතෙන්ද පැමිණි. ඉතාම සන්තෝෂයි අපේ හාමුදුරනේ. ඉතින් මම අපේ ડોක්ටර් විනාඩියක් කතා කරන්න දෙන්නම් ටිකක් වෙලා. මේ එතනින් එහාට මම ඉන්ටර්විව්ස් ගන්න ඕනේ. අද ක්වීන් එලිසබෙත් ඇතුළු පවුලටත් රජ පවුලටත් බුදුහාම කියා දෙන අවුරුදු 16ක් තිස්සේ ප්‍රථම බුඩිෂ් චැප්ලින් හැටියට බ්‍රිටිෂ් ආමියේ වැඩ කරනවා. ඩිෆෙන්ස් මිනිස්ට්‍රියේ වැඩ කරනවා. එයා යනකොට 200-300 හිටපු බෞද්ධ ආමියේ බ්‍රිටිෂ් ආමියේ දැන් 6000ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඇමරිකාවෙත් මම පුද්ගලිකව අත්දැකලා තියෙනවා විශාල වශයෙන් බෞද්ධ බුදු දහමට බටහිර හමුදාවල් යොමු වෙනවා. ඊශ්‍රායල් ආමියක ඊශ්‍රායල් රටම හෙටානේ ද බෞද්ධ රටක් වුණොත් අපි පුදුම වෙන්න දෙයක් නෑ හාමුදුරනේ. මම එහි ගියාමත් දැක්ක බුදු දහමට අපට වඩා ගැඹුරෙන් අධ්‍යයනය කරනවා ඒ. ඒ වගේම CIA බ්‍රිටිෂ් ඉන්ටෙලිජන්ස් ඊශ්‍රායල් ඉන්ටෙලිජන්ස් කියන බුදු දහම ගැඹුරෙන්ම පාවිච්චි කරනවා අපේ හාමුදුරනේ. ඒ නිසා ඒවා වෙන දේවල් අපි වෙන වෙලාවක කතා කරන්න ඕන දේවල්. මේ පිළිබඳ අවුරුදු 36ක අත්දැකීමක් මට තියෙන නිසා මම මේ කියන්නේ. ඉතින් මම ඒ ගැන වචනයක් කතා කරන්න අපේ ડોක්ටර් සුනිල්ට ආරාධනා කරන්න.
දැන් සුනිල් මහත්තයා මට සම්බන්ධ වෙන්නේ ශිරෝමා මට කිව්වා එංගලන්තේ ගිය ගමන් එදාම බ්‍රිටිෂ් ආමියකට යන්න ඕනේ කතාවක් දෙන්න. ඒකේ සුනිල් කාර්ය කරන කියලා මහත්තය කියනවා තමයි චැප්ලින් කිය. ඉතින් අපි ගිහිලා උංගා පාර වර්ධගත්තා. යන්න දන්නේ නැතුව ගිහිලා ගේට්ටුවට ගියාට පස්සේ ගේට්ටුවේ කණුවකට කතා කරන්න ඕන. කතා කරලා පස්සේ ඔන්න සුනිල් ඉන්නවා ඇතුලේ කියලා ගේට්ටුව ඇරෙන්නේ නිකන් මැජික් එකට වගේ. ඔන්න අපි ගියා. ගියාට පස්සේ බලනකොට මලකට කාච්ච තැනක සුනිල්ගේ කාමරේ විතරක් අතුපතු වාලා හරි ගැසලා තිබ්බා. එතකොට මේ විශේෂයෙන් මෙහිටිය ඇතන තායිලන්ත ආමඳුර කෙනෙක් අපි ඕලන් දානන්ද ආමඳුර හිටියා. තව කීප නමක් වගේ හිටියා. එතකොට පෙන්නලා දුන්න සුනිල් ඒ අපි කරපු වැඩසටහන ඉදි මට තියෙන ජෙට් ලැග් එක මට ඔළුව නිකන් තෝන්තු වෙලා හිටියේ. අනිකුත් චැප්ලින් වල තියෙන අනිකුත් සේවා තියෙන කතෝලික මුස්ලිම් ඒවා නිකන් කාදාස් රැස් වෙන්නේ නැහැ. මෙයා ඒකේ පුටු ටිකක් අරගෙන කරගෙන හිටියා. ඊට පස්සේ දෙතුන් සැරයක් මට හම්බුණා. ඒක තමයි සුනිල්ගේ කතාව. ඉතින් අපි හුඟක් දෙනවා සුනිල් කාර්ය කරවන. ඊට ඉස්සෙල්ලා දයාට ප්‍රශ්නයක් දාන්න තියෙන්නේ. ඒ දයා කියන විද්‍යට අඟුලිමාල එහා කෙළවර ඉඳලා මෙහා කෙළවරට බුදුහාරව ගත්තයි කියන එකට මම කැමති වෙන්නේ. පටාචාරාව එහා කෙළවර ඉඳලා මෙහාකට එහා කෙළවර ඉඳලා මැදටයි ගත්තේ. හරිද? ඒකෙදි අපිට කියන්න යමක් තියෙනවා. දෙක ඉන්නේ පොඩයින්. දැන් සුනිල් තමයි කතා කරන්නේ. දැන් දයාට මේ ඩයිජෙස්ට් කරන්න ඕන. දෙක හાર્ට් එක නැති එකට හાર્ට් එකක් දෙනවා කියන එක සොල්ජර් කෙනෙක් කියන එක මම අහලා නැහැ. මං කියලා තියෙන්නේ වෙඩි තියන වෙලාවේ ඇද්දක බලන්න එපා කියන එක විතරයි. ඒ කියන්නේ මම කියවලා තියෙනවා වියට්නාමේදී වියට්නාම් ජාතික කිම නිසා වියට්නාම් පොළොවේදී විදිචල මරපෙක තමයි වියට්නාම් යුද්ධ කියන්නේ. එතකොට තිබ්බේ නැහැ. හාර්ට්ක තිබෙත් නැහැ, මූණ දිහා බැලුවෙත් නැහැ. ඉතින් මේක මම හිතනවා දයාගේ concept එකක් වෙන්න ඇති, මේ heart එක නැවත අරන් දාන කියන එක. දැන් මටත් උනේ මේ heart of meditation අගේ කෙරුවේ නෑ මං. මට තිබුණේ විද්‍යාව, මට තිබුණේ මේ ගහ බැන ගන්න ගතිය. මම ඒ සාමාන්‍ය ගමේ ගහ බැන ගන්න කෙනෙක් නෙවෙයි. ඇතුළත තිබුණේ revolutionary. දැන් පේනවා මේ heart එක නැතිකම තියෙන කියා. ඉතින් ඒ නිසා psychiatric කෙනෙක් දැකපුවම මං අහනවා මේ දකුණු මොලේ වම් මොලේ දෙකේ මොලෙන්නේ වැඩි යන්නේ heart එකේ නෙවෙයි කියලා. psychiatric කියන සංස දකුණු මොලේ කියන්නේ heart එක තමයි කියලා. ඉතින් ඒකත් මම නිකන් දයාට නිකන් රුමිනේට් කරන්න දාලා මම සුනිල්ගෙන් ඉතාලම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විදේශ රටක හමුදාවක චැප්ලින් කියලා කියන්නේ බෞද්ධ උපදේශකවරයෙක් වගේ කියන එකක් තියෙන්නේ. ඒ වගේ කෙනෙක් වශයෙන් ඉඳලා මේ දයා කියන සන්දර්භයට සුනිල්ගේ ඉන්පුට්ස් ටික මම හරි ආසයි අහන්න.
අවසරයි පෑම්බරේ, අවසරයි හැමදෙනාගෙම. මම මේ පළවෙනි වතාවට තමයි නිස්සරණ වනයේට පැමිණියේ. මම හිතන්නේ අතිශය මේ සන්තෝෂ දවසක්. මොකද මේ මම අවුරුදු 18ක් උපසම්බන් භික්ෂුවක් හැටියට ගත කරමු
කියන්නේ. මම කිව්වේ නෑ හොඳට තේරෙන්න ඉතින් කියලා පටන් ගත්තා නේද.
ඒක මේ ආමීගේ පුහුණුවකට වැඩියම මාගේ කරන පුහුණුවක්. ඉතින් මේ එංගලන්තේ මම ඇමරිකාවේ ඉගෙන ගන්න කාලෙත් VMC විපස්සනා මෙඩිටේෂන් සෙන්ටර් ගෝයන්කජි එක භාවනා කර කර හිටියා. ඉතින් මම හිතන්නේ ජෙනරල් කිව්ව වගේ මේ බුදුදහමේ ආభాෂය ලබාපු කෙනෙකුට ඒකෙන් කවදාවත් ඈත් වෙන්න බෑ. ඒක මේ මගේ ජීවිතේ අවුරුදු 40කට වැඩි මේ මම ඇකඩමික් විශ්වවිද්‍යාල පහක ලෝක විශ්වවිද්‍යාල පහක උගන්වලා තිනවා. නමුත් මේ මම අධ්‍යයනය කරපු ක්ලිනිකල් සයිකොලොජි ඇන් ලිංග්විස්ටික්ස් කියන ඒවා තමයි මම අධ්‍යයනය කරේ කෝනල් විශ්වවිද්‍යාලේ. නමුත් භාවනාවෙන් තමයි අවසානයේ මේ කෙලවර වෙන්නේ. ඉතින් මම මේ පළමුවෙන්ම ඉතාම සතුටුයි මේ අපේ හාමුදුරුවෝ මේ දරණ විවෘත භාවය ගැන. මොකද මේ ධර්මයේහි බුදුහාමුදුරුවෝ කියන මේ ධම්මෝ භික්ඛවේ විවටෝව විරෝචති නෝ පටිච්ඡන්නෝ කියලා. මේ ධර්මය බබලන්නේ විවෘත වෙන තරමට. දැන් උභාසයෙන් පෙන්ලා දුන්නා මේ තමන් වහන්සේගේ අදහස් වෙනස් වෙච්ච හැටි කාලයත් එක්ක. අපි හැමදාම මෙන්න මේ ගමන යනෝනේ. මේ දැන් මේ ශාසනයේ ඇත්තටම වචන දෙකක් තියෙනවා, පරිේෂණ සහ ගවේෂණ කියලානේ. ඉතින් ගවේෂණය කියන්නේ අර ගවයෝ ටික දාලා තනකොළ කන්න දාලා ඊට පස්සේ හවස ගිහිල්ලා ඒ දාපු ගවයෝ ටික අපහු අරගෙන එනවා. පරිේෂණය කියන්නේ ඕපන් එන්ඩඩ්, තමන් පරිේෂණය කරගෙන ප්‍රශ්නේ විතරයි දන්නේ, උත්තරේ දන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ මම කලේ ආර්ය පරිේෂණයක්, අරිය පරිේෂණ සුත්ත නේද. එතකොට මේ ශාසනයේ තියෙනම පරිේෂණ කියන එක ගවේෂණය නෙමෙයි. දැන් අර ඉන්වෙස්ටිගේෂන් කියලා කියන්නේ දැන් හොරා දන්නවා, මිනිමරු බව දන්නවා, තොරතුරු හොයන්න යනවා, ඒ වගේ එකක් නෙමෙයි මෙතන. මේක ඕපන් ඉන්වෙස්ටිගේෂන් කියන එක. ඉතින් මම හිතන්නේ මේ මම මේ කොන්ස්ටිටියුෂන් එකේ තොරතුරුත් මේ හාමුදුරන්ගේ මේ දේශනවලදීත් අපේ ධම්මජීව හාමුදුරන්ගේ මම අගය කරන විශිෂ්ටම ලක්ෂණය සවන් දෙන බව නේ. සද්ධාජාතෝ උපසංකමති, උපසංකමන්තෝ ධම්මං සුනාති, සුත්වා ධම්මං ධාරේති නේ. දතානං ධම්මානං අත්තං උපපරික්කති. මේ පරිේෂණ ක්‍රමවේදයක් නේද අපේ හැමෝම. ඉතින් ඔබ වහන්සේ ජීවිතය තුළින් අන්න ඒ පරිේෂණාත්මක බව, විවෘත බව, කන් දෙන බව පෙන්වලා දෙනවා. ඒක තමයි මේ ශාසනයේ අභිවෘද්ධියට අවශ්‍ය ප්‍රධානම ලක්ෂණය. දැන් මේ ජෙනරල් කිව්ව අර කතාවේ අපේ හැමෝමනේ, දැන් මටත් මේ ප්‍රශ්නේ මේ විදිහටම ඇවිල්ලා තිනවා. අපේ ලන්ඩන් බෞද්ධ විහාරයේ නායක හාමුදුරන්ගේ ඕනකමර තමයි මම මේ රස්සාව බාරගත්. මම විශ්වවිද්‍යාලෙක උගන්න හිටියේ මේ UCL එකේ. ඉතින් වජිරඥාන හාමුදුර මට කතා කරලා කිව්වා මේ මෙහෙම තනතුරක් දැන් පිහිටවලා තියෙනවා මේ එංගලන්ත රජයෙන්, මේකට සුදුසු කෙනෙක් ඉන්නවද ඔබතුමා මේක කරන්න ඕන කියලා. මම කිව්වා හාමුදුර මම මේ විශ්වවිද්‍යාල ගුරුවරයෙක්, මට මේක කරන්න බෑ. ඊට පස්සේ නායක හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා මේ ටික කාලෙකට හරි මේක කරන්න කියලා. ඊවසේ උන්වහන්සේගේ මේ බලවත් ඉල්ලීමට තමයි මම මේ ඉන්ටර්විව් එකට ගියේ. රටවල් 18ක බෞද්ධ කට්ටිය හිටියා මේ ඉන්ටර්විව් එකට. ජෙනරල්ස්ලා 4 දෙනෙක් හිටියා. ඒගොල්ලෝ අහනවා, you know, what would you say when somebody asks you, you know, how does a Buddhist fit into the military, armed forces? එකපාරට මගේ හිතට මතුවනේ අර ධම්මපදයේ තියෙන ගාථාව, පානින් හිචේ වනෝනාස හරේය පානිනා විසං නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතු. කියන්නේ බුදුහාමුදුරු කියනවා අතේ තුවාලයක් නැත්තම් වස විස අතින් ඇල්ලුවට ඇඟට එක එන්නේ නැහැ. දැන් මේ ජෙනරල් කිව්වේ ඒක තමයි. ඒ ජෙනරල් කිව්වේ මම I used the force for good purpose, but I never had a violent thought in me. Mena meka batahirata therenne ape handurune me use of force kiyana ekai use of violence kiyana ekai. Violence kiyana eka hama tissema lobha dosa moha ekka misra vela. Force kiyana eka naha. Da budhamduru kochchara force pawichchi karada. අර මේ සරියුත් මුගලන් හඳුනට කිව්වේ මේ චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා වාද විවාද කරන තැනට තනියෙන් යන්න එපා, කට්ටියක් එක්ක යන්න,
500ක් එක්ක යන්න
කියලා. 500ක් ඉතින් මේ use of force for a good purpose මේ අපේ හඳුරු කරන්නේ මේක තමයි force එක. මේ you know use of force for a good purpose is a you know is allowed නේද? ඉතින් අන්න ඒක තමයි articulate කරේ. එතුමාට guilt එකක් නැහැ. ඇයි? Intention is you know clear and pure. නේද? දැන් අපි චේතනා හම්බෙකේ කම්මවදාමි කියන්නේ අපේ සිතුවිල්ල චේතනාව පැහැදිලි නම් අපි කරන දේ නේ. දැන් දුසර කෙනෙකුයි ත්‍රස්තවාදී දෙන්නම පිහිය පාවිච්චි කරන්නේ. දෙන්නම පිහිය පාවිච්චි කළා මැරනවා ලෙඩ. හරි අනිත් එක. නමුත් ඒ පාවිච්චි කිරීමේ පර්පස් එක අරමුණ වෙනස් නේ. අන්න ඒ නිසා මෙන්න මේක බටහිරට තේරෙන්නේ නැති දෙයක්. දැන් මම මේ ICRC එකත් එක්ක අපි කොන්ෆරන්ස් එකක් කරා මේ ජෙනරල් කට්ටිය කියලා 150ක ඇකඩමික්ස්ලා ලෝකේ වටේම ඇවිල්ලා කතා කළා. බුද්දිසම් අන්ඩර්ස්ටෑන්ඩ්ස් වයලන්ස්. මම කියන්නේ නෝ බුද්දිසම් never talk about violence. In non violent me sampurna buddhayame thiyene non violence mai through and through. Eke ai dekak naha, no way wandering, no wavering. Have a use of force is a different thing. Udeyata negative tuna hamarata bhavanawata negative, you have to use your force neither. I think onno ye meka wen karaganna berikama තමයි ගොඩක් දේ. මේ ශාසනය තුළ ඔය සියුම් දේවල් වෙන් කරගන්න නිසා තමයි මේ ආර්ය පරිශ්‍රණය මේ විදිහට අන්න පටිසෝත ගාමින් නිපුණං ගම්භීරං දුද්දසං අනු මේ හැම වචනයක්ම පාවිච්චි වෙලා තියෙන මෙහෙම. ඉතින් මේ අපේ හඳුනාගෙන මං තව මේ ඉගෙනගත්ත වැදගත්ම දේ තමයි දැන් මේ සති කියන එක තරම් ගැඹුරු වචනයක්. සති සම්පජඤ්ඤ කියන තරම් ගැඹුරු වචනයක් නෑ. නමුත් මේ බටහිර ලෝකයේ පුරාම අද අපි මේ සති කියන එක පාවිච්චි කරන්නේ හර අර මේ පූසා මේ මීය දිහා එල්ල කරන ඒකට තමයි ඔන්න සතිය කියලා කියන්නේ. ඉතින් සති සම්පජඤ්ඤ කියන්නේ අතිශය ගැඹුරු. බුදුහාමුදුරුවෝ මේ මහා චත්තාරීසක සූත්‍රයේදී දේශනා කරනවා මේ සම්මා දිට්ඨිස කෝ කම්පහං භික්ඛවේ සම්මා සතින් වදාමි. මේ සම්මා දිට්ඨිය තියෙනවා නම් තමයි සම්මා සතිය තියෙන්නේ. සතිය ඕන කෙනෙකුට වඩන්න පුළුවන්, නමුත් සම්මා සතිය වඩන්න බෑ. ඉතින් මෙන්න මේක අවබෝධ කරගත්ත, මේක පුරුදු පුහුණු කරපු ඇත්තෝ තමයි අපේ රට. ඉතින් අපි මේ බටහිර ලෝකෙට ගිහිල්ලා ඒගොල්ලන්ගේ සතිය ආපහු ඉම්පෝට් කරනවට වැඩිය මං හිතන්නේ අපි දන්න දේ සතිය ගැන ඒගොල්ලන්ට කියලා දෙන්න. ඒගොල්ලන්ගේ හොඳ පුරුදු අරගෙන අපේ කියන්නේ මේ සති සම්පජාන සතිමා සම්පජානෝ කියන එකේ ගැඹුර ලෝකයට කියා දෙන්න ඕනේ. ඉතින් මේ සති පාසල ගැන මම හිතන්නේ ලෝකෙ හැමතැනම කට්ටිය කතා කරනවා. එංගලන්තෙත් හරි මිසාල පැහැදීමක් තියෙනවා. මට වෙලාවක් වුණේ නැහැ මේකට සම්බන්ධ වෙන්න. ඉතින් මම ඉතාම ආසයි මේ ලංකාවේ අපි සති කියන පොඩි සංවිධානයක්. එතන සති කියන්නේ Society of Ancient Theravada International. SATI, Society of Ancient Theravada International. එතකොට ඒක තමයි අපි සති කියන එකෙන් අදහස් කරේ. ඉතින් පිටවාගෙන මේ નિસરණ වලට සම්බන්ධ අපේ ඉංගලන්ති කස්සප හාමුදුරුවෝත් ඒකට උන්වහන්සේ තමයි අනුශාසක. ඉතින් ඔබ වහන්සේගේ මේ නායකත්වයෙන් අපි මේ රංජන් මහත්තයලා මේ ජනරල් මේ කට්ටියත් එක්ක මම හිතන්නේ මොකද විශාල උනන්දුවක් තියෙනවා බටහිර ලෝකයේ මේකේ ගැඹුර තේරුම් ගන්න. නමුත් අපිට ඒ ගැඹුර ඒ අයට අපි කියලා දෙන්නෙත් නැහැ. ඒ අයගේ තියෙන එක අපි ගන්නවා. අපි ඒගොල්ලන්ගේ පස්සේ යනවා, ඒගොල්ලෝ අපේ පස්සේ යනවා. මේ රවුම තමයි යන්නේ. ඉතින් මේ මෙන්න මේක නිසා සම්මා සති කියන එක අර තානිස්සර හාමුදුරුව පොතක් ලියලා තිනවා right mindfulness කියන පැහැදිලිවම කියනවා. දැන් මේක මේ සොල්දාදුව මේක බුලට් එකට පාවිච්චි කරන එකක නැත්නම් කෝපරේට් සෙක්ටර් කට්ටිය මේ ප්‍රොෆිට් වැඩි කර ගන්නවා පාවිච්චි කරන එක නෙමෙයි. ඒව කරග ඒව වෙනවා. ඉතින් නමුත් මේකේ තියෙන අසතිය තේරුම් ගැනීම තමයි මං හිතන්නේ සතියේ තියෙන ප්‍රධානම ලක්ෂණය. ඉතින් මං හිතන්නේ ඔබ වහන්සේලාගේ නායකත්වයෙන් බුදුමල්ලයි මං හිතන්නේ අපිට මෙන්න මේ ලංකාව ෆෝකල් පොයින්ට් එකක් කරගන්න. මේ මම ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයෙන් මේ මෑතක ඒගොල්ලන් මට ආපහු ඉල්ලීමක් කරා. ඒගොල්ලන්ගේ ෆැකල්ටි ඔෆ් රිලිජන් ඇන් තියොලොජි කියන එකේ මේ මයින්ඩ්ෆුල්නස් මේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. දැන් ඩිපාර්ට්මන්ට් ඔෆ් මයින්ඩ්ෆුල්නස් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, බැංගර්, එක්සෙටර්, UCL එංගලන්තේ හැම විශ්වවිද්‍යාලයකම. දැන් මේ පහුගිය දවස්වල මිලියන 40ක් වෙල්කම් ට්‍රස්ට් එකෙන් දුන්නා UCL එකට මේ රිසර්ච් කරන්නකම. දැන් අවුරුදු 7-8 ළමයි පවා ඩිප්‍රෙස්ඩ් anti depressants පාවිච්චි කරනවා 350 million people a year. කියන්නේ මේක තමයි දැන් ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද මේ heart disease was a number one killer before 2000. Then dementia, mental health is the biggest number, biggest killer. ඉතින් අද ඔබ වහන්සේලා මේ කැලේ හැංගිලා හිටියට සමාවෙන්න එහෙම කිව්වද? අද ඔබ වහන්සේලාගේ ළඟ තමයි මේ ලෝකයේ ප්‍රශ්නයට පිළිතුරු තියෙන්නේ. ඒක නිසා අපි එකතු වෙලා කටවැද කරන්න ඕනේ වෙලාව. ඉතින් මේ සමාවෙන්න ඕනේ මගේ මොනවත් වැරදුනා නම්.
නෑ දෙන්න දැන් දෙන්න මම බලන්නේ.
අවසරයි
නෑ. ඔයික ඇත්තට අපි ඕල් බුද්දිස් කොන්ෆරන්ස් එකේදී මම ටෝක් එකක් දෙනවා. සුනිල් හිටියා, සුමන කරුණරත්න හිටියා පැනල් එකේ. සුනිල් ඕකේ අදහස ඉදිරිපත් කරා. ඒ අදහස ඉදිරිපත් කරනකොට මට අදහස් කරන්න මට කතා කරන්න බැරි නෝ. මට තරහක් තමයි ආවේ ඉතින් වෙලාවේ. ඒක තමයි දැන් හොඳ වෙලාවට විස්තර කෙරුවේ. මොකද සම්මා සතිය සහ සති සම්පජඤ්ඤය. ඒකට දයාගේ කතාවේ දයා කියනවා. මේ ලංකාවේ ඉන්න කෙනෙකුටවත් මේ රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් එක එළියට ගෙනියන්න බෑ. අර කරප්ටඩ් බියුරෝක්‍රැටික් හමුදා බාර ගන්න නෑ. ඒකට මෙයාට අලුත් කොන්සෙප්ට් එකක් දෙන්න වෙනවා. බුදුහාමුදුරු දීපු කොන්සෙප්ට් ගන්න නෑ මේගොල්ලෝ. ඉතින් මෙයා මානවීය මෙහෙම කියලා දැම්ම වගේ මම සතිය දුන්නා නම් මට ලංකාවේ ඉන්න 70%ක් එක ෆයිට් කරන්න වෙනවා. මම කිව්වේ සති මාත්‍රය. මම දුන්නේ සති මේ බෑ ඇටෙන්ෂන් කියන එක. ඕක තමයි ඥානපෝණි කාමතුරු කරපු වැඩි. ඉතින් ඒක නිසා මම කියනවා ඥානපෝණි කාමතුරු මේ ගහපු ගැහිල්ල නිසා කවදා හරි තේරවාදයේ ඉතිහාසයේ කොඩිය හිටවන්න වෙන්නේ කැන්ඩියෝල. ඒ කියන්නේ අත සීක්ලා. ඉතින් ඒ වැඩේට අපි මේ ග්‍රූම් වේගෙන ඉන්න හැටි. ඒ නිසා සුනිල් ඒ ස්ටෑන්ඩ් එක ගත්තට මට කමක් නැහැ. ඒ වුණාට මම ගහන ඕනම වෙලාවක. මයිලගේ කිසිම අනුකම්පාවක් නැහැ. මොකද මම බෞද්ධ භික්ෂුවක් වශයෙන් මේ සියලු ආගම් බාර ගැනීමේදී මට සතිය අරගෙන යන්න බෑ. එතකොට බලපෑම කරන්න වෙනවනේ. ඉතින් මේක කියනකොට SHS ෆලීල් මට කතා කරලා කියනවා මේ ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ ස්ටේජ් එකෙන් බැහැලා ධම්මජීව හාමුදුරන්ට ඉස්සරහට බැනුම් අහන්න වෙයි. මේ මුස්ලිම් කට්ටිය බුද්ධහන් කරන්න හදනවා කියලා. මේ සතියනේ දෙන්න හදනේ. මං ඔයාලට එකක් කියන්න. මගේ නම කියන්න කුරානයේ මොරහබා කියලා වචනයක් තියෙනවා. ওই වචනේ විස්තර කළා නැති වුණාට ඕක තමයි ඔයානස් කියලා කියන්නේ. අපි දන්නේ. ඉතින් මං කෝ ඇත්තනේ අපේ මිනිස්සු සතියේ කිව්වට දන්නේ නේ. විශීට හැත්තෑවක්. ඉති ඒ නිසා දැම් මේ දායාගේ කතාවෙන් සුනික කතාවට මට කියන තියන්නේ දෑ මේ කොඩිය අරගෙන හමුදාපති වෙනකන්ගේ ඔය භානවිය මේකකින් නෙවේනේ. ඉතින්ට ගියාට පස්සේ එතන ගහපු කොත්තුරටිය තමයි මානවී මෙහෙම. ඒක තුල අර ඔක්කොම තියෙන එක තියෙන බුදුහාමර විතරක් නෙවෙයි අශෝක ධර්මයක් නෙතන තියෙන මෙන්නත හැම එක දෙයකම ගැලපෙන. ඒතකොට සතිය ගන්න එපා. ඒතර සතිය ගත්තොත් සම්පජඤ්ඤෝගේ බරපතල වචන දැන් මයිලඟ ඒක හරියට වර්ධිනවා. මම කියන්නේ මම මෙතෙන්දි පස්සට යනවා පියවරක්. මොකටද කාටත් තේරෙන භාග්‍ය දිරූප ආහාර තමයි පොඩිය කාට දෙන්න ඕනේ. පොඩිය කාට දීපු ගම වේගෙන් යන්නේ බලවා මම පිළිගන්නවා සුනිල් කියපු කතාව වැදේට පොපරේට් සෙක්ටර් එක අපිට ඉන්වයිට් කරාවි. හමුදාව අපිට ඉන්වයිට් කරාවි. දැන් මේ වගේ මිනිස්සුක් මෙතෙන්ට එනවයි කියන එක මේ දහස 700ක් බන්ධන බෙලෙන් 700න් ගුරුකම් බෙලෙන් මම මගේ සත්‍යයක් කුමරුන් ගෙන්නතේ කියලා කියන මට පුදුම සතුටක් තියෙනවා. මම මෙයාට උඩින් යන්න හදනවා නෙවෙයි. මේ තමයි මේ මෙන්න මේ අවුලව ගන්න තැන. මේ බැස්ම මේ ලොන්චින් එක අන්තිම දුරලයි අපේ. ඉතින් ඒ නිසා රංජන්ට මට අඩු ගානේ හතර පැසරයක් ඇත්තටම I mercilessly ගහන්න සිද්ධ වුණා. මොකද රංජන් කරබනේ හිටපන් ওই බර වැඩ අල්ලන්න එපා. අපිට ඕනේ මේ යන්තම් මේක හගිස්ස ගන්නකම් මේ ලොන්චින් අපි කියන්නේ කින්ඩලින් ඉතිරෙන්නේ නැහැ. මොකද කෝපරේට් පැත්තේ හිතන්නේ. දැන් මම මේ වැඩේ කරගෙන යනකොට ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ අපේ ඩීලියන් වල කතාලිකෝ සාංශ ධම්මජිහාන්තු කරන්න ඕනේ වැටි කරලා ඉවරයි. අපිට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඇල්ලුවානේ. ඊට පස්සේ මේ වගේ සභාවකදී මේ මිනිස්සු නැවත හම්බෙලා අපිට කතා කරන්න හම්බෙනවා කියලා කියන්නේ අපිට ඒක විනිශ්චයක ඉවර වෙන්නේ නැහැ නේ වැඩි. අපි නැවත හම්බෙනවා. ගහන එක නම් ගහනවා. මම ඉස්සෙල්ලා ඉල්ලගෙන ඉන්නවා මම පැවිද්දෙක් කියලා මේව වෙන්න බෑ ඕනේ තියක් කියනවනම් කියන්න. ඒක නැත්තම් අපිට මේ වගේ සාකච්ඡාට ඉක්ුත් වෙන්න බෑනේ. මම මේ මහානගම් පාව දෙන්නේ නැහැ. බුද්ධහම පාව දෙන්නේ තමයි ලක හොඳ තියන වෙපන් සෙට් එකක් පිටිපස්සේ. ඒක වෙනම දෙයක්. නමුත් අපිට මේ කොමියුනිකේෂන් තියාගෙන යන්න පුළුවන්. ඉතින් ඒකදී රංජන් කරන මේ කපුකම මම ඊටම අගේ කරනවා. මම හරි ආසයි මමත් කෙඩිටින් කරලා මම කිව්වා දැයට. පළවෙනි සැරේ නම්බරයක් ගන්න බැරිුණා මට. දෙවෙනි සැරේ මම ලාන්ස්කෝප් රෙල්නු ලගියා. ඊට පස්සේ මම කෙඩිට් කෝ එකට බෙදෙන්න ගියා. ඉන්ටර්වියු එකට යන්න හැමෝටම රත්තත් මහත්තයා තමයි හිටියේ. යන්න උනේ නැහැ. එතකොට අපේ ලොකුයි ජේපී කේ පළවෙනි සාක්ෂිකාරයෙක්. ඌ කුස්සිය රැළ මට කිව්වා පොඩි මල්ලි යන්න එපා. මට රසාවක් නැහැ. ඉතින් මං කොම්බ හොයලා දෙන්නෙත් නෑ ඌ කොළඹට ලයින වෙන යුද පිටි අපි දෙකෝ හම්බෙමු කිව්වා. යන්නේ යා ඒ පැත්තෙන් ආයුධ සන්නද්ධ අරගලේ විජේවීරට ප්‍රතිසංසෝදර ගිනාපු එක්කනා සුනිලුයි තුන්දෙනෙක් හිටියා. මං කො ඒ හරි හම්බෙනවනේ දැන් ඔබ වෙනදටවත් ඉන්නේ නැනේ කුස්සිය පැත්තේ කියලා. හරිද මට යන්න උනේ නෑ. ඉතින් ඒ වුණාට මං වැඩ කරා මේ අපේ ගාමිණි කවුද එටිආරච්චි කළුපාන මහත තරහ වෙලාම ගියා. ඉතින් ඒ වැඩ කරන යනකොට මේ මනස හම්බුනේ මට මතකෙ හිටියේ මගේ පන්ති හිටිය දයරත් නැහැ කියලා හොන්තම කැසරට කොල්ලෙක්. මං එදා හිටියේ මේ මනස වෙන්න දින්නේ කියලා නෑ මෙයා වෙන කෙනෙක්. ඉතින් බයන්න අතියද අපි හම්බෙලා තියෙන තැන මේ තුල අපි එක එකනා කොයි පාරේ ගියත් අපේ බොක්කේ අපේ ඥානවල අපි ගිනාපු ශක්තියක් තියෙනවනේ. ඒ ශක්තිය ගැන කියනකොට කියන්න තියෙන්නේ දහම්බෙරය හැඬ වූ කල යලි ඉපදී පෙම්බිමේ අපට වඩා දුර යන බව සැක නැහැ බැලුවම පෙනේ. ඔයගොල්ලන්ට පෙන්වන්නම් මම සුනිල් වගේ අයට මට හරි සන්තෝෂයෙන් දෙන්න පුළුවන්. අපි මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ සෙෂන්ස් අටක් කරා. පළවෙනි දවසේ අපිට කතා කරලා කිව්වෝ ඕක කියන්න බෑ සංස ගැඹුරක් කියන්නේ කියලා. අටවෙනි එකට යනකොට අද ලෝකයේ ආර්ට් ඔෆ් ස්ටේට් ඔෆ් ආර්ට් සත්‍ය ගැන උප්පරිමේ කිව්වා. ටීචින් ගැන උප්පරිමේ කිව්වා. කෝවිඩ් ගැන උප්පරිමේ කිව්වා. අපි දැන් හෙට නෙවෙයි අනිද්දා පොත පිළිගන්නනවා. අද වෙනකොට පොත සූදානම් මේ මෙවගේ. ඒ ගත්තට පස්සේ ගැම්ම යන්නේ මෙහෙම S shape curve එකේ අර ගැම්ම ගන්නෙ. ඒකේ ඉන්නේ අපි දැන්. ඒකේ ඉන්න වෙලාවේදී ඔක්කොම එකතු වෙනවා. ඒක අහන දෙයක් නෑ. ඒක තමාන තටු තියෙන කට්ටිය එකතු වෙනවා. හැබැයි communication තියෙනුනේ ටිට්ටු ටැට්. වෙන විලිය නම් බෑ. එහෙමනම් ගියොත් අපිට ඉස්සරහදි ගහ ගන්න වෙනවා. මේ වෙලාවේදීම ගහගමු. ඉගෙන ප්‍රසිද්ධියේ අපිට එහෙම වෙන මොකක්වත් නැත්තේ. ඒ කියන්නේ යන්න මම මෙතෙක් කල ජනමාධ්‍යයට වෛර කරපු කෙනෙක්, හදවත වෛර කරපු කෙනෙක්. මට දැන් තියෙන ජනමාධ්‍ය නැතුව බෑ. හදවත නැතුව බෑ. තෙරපිටික් කිය නැතුව බෑ. හීලින් වලට යන්න. ඒවට දැන් මම හැඩ ගැහෙනවා. ඉතින් මට සංඝයා බැලුවේ මයිදී හරි සැකෙන්. නිසන්වනේ නිකන් අපරාධ විජාබහු කරන්න හදනවා මේ හැංගිලා භාවනා කරන්න ආපු කට්ටිය. මේ මොනවටද විවෘත කරන්න කිය. ඉතින් මේ ළඟදී ජීවන මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ 12 දෙනෙක් ඔක්කොටම සම්බන්ධ වෙලා ඇප්ලිකේෂන් එකක් දාලා දෙනවා. අපි කැමති මාස්ටර් ට්‍රේනර්ස් ලා වෙන්න. ඕගොල්ලෝ ලක්ෂයකට වැඩිය මට වටිනවා මේ සංඛ්‍යා 12. ඒ මොකද ඒක අපි දන්නවා ඒ සිවුර තියෙන වටනාගම හැබැයි අපිට එළියට යන්න බෑ අපි යන්නේ ඕගොල්ලෝ ගිහියෝ යවන්නේ අපි ඉන්නවා පිටිපස්සේ හටියෙ දුටුගම රජුර යනකොට බලකඳවුරේ අරගෙන ගියානේ මේ කවුද ස්වාමි පුත්‍රයන් කියලා කිව්ව හොඳ නමක් කිව්වයි කාලේ අරගෙන ගියා විහාරමා දේවී ගිනිචා ඒ ගිනිචේ මේ පිරිත් ආවඩන්ට මේ මේ බලකවන්න මිසක් යුද්ධෙට නෙවෙයි මම ඒකටත් විරුද්ධ වෙලා හිටිය ඉස්සල්ලා ඉගෙන මොරල් එකට ඉතින් මං හිතනවා අපි පළවෙනි පැයේදී අපි ගන්න ඕන උපරිම ප්‍රයෝජනයක් ගත්තයි කියලා අපි දැන් යන්ද සිඩ්නිකෙන් ප්‍රශ්න දෙයකට උත්තර දෙන්න.
සනසේ ඔක වචනයක් කියන අවසරයි. ඉතින් දැන් මේ ජනල් දහරත්නායකගේ මේ 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 ඇතිවිච්ච සංකල්පය ක්‍රියාත්මක කරන්න ડોક્ટર සුනිල් එක්ක සම්බන්ධ වෙලා ඒක සති බේස් එකක් හින්දා තමයි මට කතා කරන්න යදුනේ. ඒතකොට එතන වෙන සංවිධානයක් හදන්න ඒගොල්ලෝ සූදානම් වෙලා හිටියේ. මං කිව්වා වෙන සංවිධාන හදන්න ඕනේ අපි ඔල්රෙඩි හදපු සංවිධානයක් තියෙනවා සතිපාසල කියලා සති මාත්‍රයෙන් පටන් අරන් සති සම්පජන්නේ ඊටත් වැඩි උරට යන එකක් අර ස්කර්ව් එක උපවාසය කිව්වා වගේ ඒක අර දිරවන්න පුළුවන් අර ළමෙක්ට දිරවන්න පුළුවන් මට්ටමකින් භාගයක් කුක් කරපු කෑම දීලා පටන් අරගෙන කෙලින්ම බබකිව් එක දක්වාම යනවා ඉතින් ඒ යන එක සතිපාසලත් එක්ක අපි සම්බන්ධ වෙලා මේක කරමු කියලා එතකොට මේ මහතුරු දෙන්නා මේකට මුළු හදවතින්ම කැමති වුණා. ඉතින් අද මෙතෙන්ට එන්න මූලික වෙච්ච ගමනේ පදනම තමයි ඒක. ඒතකොට සතිපාසලේ තව එක ලොකු ආම් එකක් බවට පත් වෙනවා. ඉස්සරහට මේ මේ කතිකාවතෙන් මතුවෙන ඉපදින බබා. ඒතකොට අපි ඒක සතිපාසලට ලොකු ශක්තියක් වෙනවා. ඒතකොට එතුමන්ලට ලොකු ශක්තියක් වෙනවා. මොකද ඔබවහන්සේගේ තියෙන දැනුම මේ පරිණත බව සහය සතිපාසලේ කන්සෙප්ට් එකේ තියෙන ගැඹුර එතුමන්ලට ප්‍රයෝජනයක් වේ. එතුමන්ලා මේ කරන්න හදන මේ ඉන්ටර්නැෂනලි යන්න හදන මේ අතේ කොහොල්ල ගාගෙන නැතුව පොල්තෙල් ගාගෙන යන්න හදන අර ගමනේදී මේ මේ දෙකම අපිට ලොකු එන්ජින් දෙකක් වේ උඩට වෙනකිට. ඉතින් ඒක සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අද හමුව.
ස්තුතියි. මේක සම්පූර්ණ වෙනස් තීකර දැන් අපි අහිමුකම් දෙන්න යන්නේ භාවනා කරන කෙනෙක් තමයි කමඨාන් වාර්තාවක් දෙන්න හදන්නේ. ඉතින් ඔක්කොටම නම් අද උත්තර දෙන්න හම්බෙන්නේ නැහැ. මම කැමති ආරිට නැත්නම් නිරංජට නිරංජ කතා කරන්න. ඕමාන් වල ඉඳලා ආරි කතා කරන්න සිඩ්නි වල ඉඳලා කවුද ලෑස්තිලා ඉන්නේ මේ මේ
සාමනාස තරණයි අපි දෙන්නා මස්කරා දැන් මම අද බාරගත්තා.
ආපෝ වැඩේ ජෝම්බා කවුද දැනද කතා කරන්නේ? රංජන් ඉන්නවා මෙතන.
රංජන්ගේ කටහඬ අහන්න එක ලැබිච්ච එක සන්තෝෂයක් සමිනාස්.
ඔව්. ඉතින් උඹෙත් නම කියා මට මතක නැහැ.
මම ජයන්ත රත්නායි.
අඹුවත් ඉන්නවා. හරි ජයන්ත හරි අපි නම් මේ ප්‍රශ්න දෙයක් ඉදිරිපත් කරනවා. මොකද මේ අඟහරු ලෝකෙන් අපු කට්ටියත් ඉන්නවා මෙතන. ඒගොල්ලෝ දුවයි දන්නේ නැවුවා කියනකොට.
හොඳමයි සමිනාස් අපි එහෙම නම්
හොඳේවා ටිකක් කියපන් ඈ මගෙත් නම සෞත් වෙනවා කියවන්නේ.
හොඳමයි සමිනාස්. හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. අද 2021 අගෝස්තු මාසේ 21 වෙනිදා අපේ සිඩ්නි දින පහේ භාවනා වැඩසටහනේ 4 වෙනි දවස අද අපිට 135ක පමණ පිරිසක් මේ සභාවේ ඉන්නවා. අපිට ප්‍රශ්න අද නම් 16ක් විතර ලැබිලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කාල වේලාව අනුව අපි ඉදිරිපත් කරමු. පළමිනි ප්‍රශ්නය, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ කමඨහන් උපදේශ සහ ධර්ම දේශනාව අද දවසේ භාවනාවේදී ධෛර්යයක් වූවා. සක්මන් භාවනාවේ පාද ස්පර්ශය නිරීක්ෂණය කරමින් නිදහස්ව ගමන් කළා. මුල සිටම ගමන හා ස්පර්ශය රිද්මානුකූලව සිදුවනවා. බොහෝ දුරට තෙරපුම යටිපතුලේ සමාන්තරව දැනුණු සමාකාරව දැනුණු බව නිරීක්ෂණය කළා. එක පීවරක සිට ඊළඟ පීවරට ඇති වෙනස්කම් පැහැදිලිව දැర్శණය වුණේ නැහැ. එසේ සමස්තයක් වශයෙන් මූල කර්මස්ථානය දක්ින විට සිතුවිලි ඇතුළේ කතාව ප්‍රබල වුණා. එවිට ඔබ වහන්සේ ඊයේ මතක් කළ පරිදි මෙය අදුක්ඛම සුඛ වේදනාව දැයි ප්‍රශ්න කළා. නැවත වීරිය වැඩි කර මූල කර්මස්ථානයට සතිය යොමු කළා. එවිට පයෙහි ස්පර්ශයේ වෙනස් වන ආකාරයේ දුටුවා. නැවත පාදයේ බරගතිය දැනෙන්නට වුණා. මේ ඉදිරියට කෙන යාමට උපදේශ ඉතාම නිහතමානී විවිමසනවා. පරියංක භාවනාව. ආශ්වාස ප්‍රශ්වාසයේ නාසිකාග්‍රේ මෙනෙහි කරන අවස්ථාවේදී අවස්ථාවන් තුනක් මාරුවෙන් මාරුවට නිරීක්ෂණය කරනවා. ආශ්වාසයේ දීර්ඝව නාසයේ ඇතුළටද කෙටිව ප්‍රශ්වාසයේ එළියටද හෙළන අතර නාසිකාග්‍රේ නාඩිවලට සමානව දැනෙනවා. ඊළඟට කය ඉබේම රිද්මානුකූලව චලනය වෙනවා. මේ එක එක වේගයෙන් වෙනවා. ඒ අතර ඇස් ඉදිරියේ ආලෝකය ප්‍රකට වෙනවා. මෙය එකින් එකට මාරු වෙනවා. ඉදිරියට ගෙන යාමට උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ ඇතුළු සියලුම සංඝරත්නයට සහ සියලු ලෝකවාසී සත්ත්වයන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සහ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.
ඉතින් පරියංකේ ගැන කියනකොට ආනාපානේ ගුරුසු සියුම් තත්ත එතන ශාරීරික කම්පන චංචල සාහිත්‍යයට මෙරිදන ආලෝක කියන මේ බාධක හරහා සතිය පවත්වාගෙන යනකොට මෙවුව සතියට ලැබෙන බාධක කරදර වශයෙන්ද පේන්නේ නැත්නම් සතිය වඩන නිසා ලැබිච්ච ලාභයක්ද කියලා බලන්න. අපි බාධක ජීවිත තරඟයට ගිහිල්ලා අපිට බාධක නැතුව ඉන්න බෑනේ. ඉතින් ඒකට මේ සතිය නිසයි මට මේව මෙච්චර ලස්සනට පේන්නේ කියලා ඒතියෙදිත් සතිය පවත්වන්න පුළුවන්ද කියන එක හොඳම දේ. ඒකට තියෙන හොඳ ඇසිඩ් ටෙස්ට් එක තමයි අපි මේ ඉස්සලා කතා විදී දාය කතා විදී එක තේරෙනවා අමාරු වෙච්ච මිනිස්සු කොච්චර ඉක්මනට නැවත ප්‍රകൃතියට පත් කරන්න පුළුවන්ද කියලා. මේ ආලෝක වෙච්ච එක අපි අමාරු වෙච්ච අවස්ථාවක් කියමු. එතන ඉඳලා අර දැකපු හුස්ම බලන්න පුළුවන්ද කියලා. එතන ඉඳලා මම ඉඳගෙන ඉන්නවා දකින්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට දැන් සතිය ඩයිවර්සිෆයි වෙලා තියෙන හිත පිට ගිහිල්ලා මේ ආලෝකයක් පෙන්නනවා. මම ඒකේ ඉන්න ගමන් ඒකට නිකන් ලව් කරන ගමන් හොරෙන් තමන්ගේ gedra තියා බලනවා. මේක තමයි රෙසිලියන්ස් කියන්නේ. ඉතින් මේ ලියන එක නෑ ඒක දැනගෙන ලියලා තියෙන ඇත්තට මේක නිසා ඒක මට කියලා දෙන්නේ කමාරු නෑ ඔය කියවන ජයන්තර විතරයි තේරෙන්නේ නැති අනික කටට සාමාන්‍ය ඔය තේරෙනවා මේ ඉතින් ඒකෙම තියෙනවා සක්මන් කරන කොටත් මෙන්න මේක බැලුවා ඒක දැක්කේ නෑ කියලා ඔච්චරයි දනුව කියන්නේ මම මේක බැලුවා දැක්කේ නෑ දැක්කනම් ඉතින් ඕක මැට්ටකට වුණත් තේරෙනවනේ බැලුවට දැක්කේ නෑ අනේ එතන තියෙනවා ආරාධනාවක් ඉතින් මේ කෙනා ඒක ඇත්තටම දැනගෙන ලියන්නේ මේ ජයන්තේ කමටාන සුද්ධ කරන්න ඕන නිසා මම කිව්වේ ඊගාවෙකට යනවා ජයන්ත
සාමිනා ශ්‍රීලංක ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව උදෑසන සක්මනේදී කුඩා කුඩා සිතුවිලි නිතර මතුවන බවක් දැනුණා ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි මම ඒවාට ද්වේෂ නොකර ඒවා දිහා බලා සිටින්නට පටන් ගත්තා එක් කර්මණක් පහළ වූ පසු එහි කොටසක් ආශ්‍රයෙන් තවත් අරමුණකුත් දෙවැන්න ආශ්‍රයෙන් තුන්වැන්නකුත් මතුවන බව දුටුවා මේවා පුරුද්දක් මෙන් එකින් එකට ඇමිනි ඇති බව දුටුවා උදාහරණයක් ලෙස එක් අවස්ථාවකදී සිත හිස් බවක් හඳුනා ගත්තා. ඉන්පසු එය සිත පුරාම ඇති අවකාශයේ ලෙස මම වචනවලින් හැඳින්වුවා. ඒ සමගම සිත පුරා යන්නෙන් පටන් ගන්නා ගීතයක් මතක් වුණා. මෙවැනි සිතුවිලි දාම රාශියක් සක්මන් භාවනාව පුරාම නිරීක්ෂණය වුණා. පරයංක භාවනාව. පරයංක භාවනාවට වාඩි වන විට සිතේ නොපැහැදිලි ගතියක් තිබුණා. හුස්මට සිත යොමු කළත් එය බලා සිටීමට වැඩි උනන්දුවක් දැනුනේ නැහැ. ඉන්පසු මම නොපැහැදිලි සිතුවිලි ගොනුව දෙස බැලුවා. ඒ අතර තද ගතියකින් යුතු කැබැල්ල තිබෙන දුටුවා. වඩා හොඳින් බලා සිටින විට මෙය කරවල කැබැල්ලක් බව දුටුවා. මෙතනින් පසු ඊළඟ සිතුවිල්ල කුමක් වේදයි කුතුහලයක් ඇති වුණා. ටික වේලාවක් බලා සිටියත් එයින් තව පුරුකක් මතුවේ නැහැ. තව ටික වේලාවක් මම ඒ දෙස බලා සිටියා. එවිට ඉබේම කටට කෙලිනවා. කෙලිනීම දෙස බලා සිටින විට කරවල කැබැල්ල මැකී ගියා. නමුත් නැවත කරවල කැබැල්ල දෙස බලන විට කෙලිනීම වැඩි වුණා. මෙසේ බලා සිටින විට ටික වේලාවකින් එම අරමුණු දෙකම මැකී ගියා. ඉන්පසු ටික වේලාවක් සිට නිදහස්ව හිස් බවින් පැවතුණා. අනතුරුව පැවති සිටිවිලි දාමයක අතරතුර මම ගසක් දෙස බලමින් සිටියා. එහි කොළ කොළවල පාට කොළවල ප්‍රමාණය ලෙස විස්තර දකින විට ගස වඩ වඩාත් හොඳින් පෙනුණා. මට නැවත කරවල කැබැල්ල මතක් වුණා. එහි ලක්ෂණ මතක් කිරීමෙන් ඒ නැවත ඇති කර ගැනීමට හැකිදැයි පරීක්ෂා කරන්නට සිතුණා. එහි පාට තෙල් තැවරී දිලිසෙන බව ආදී දේ සීකරන විට කරවල වැදුම් කැබැල්ල නැවත මතු වුණා. තව තවත් එහි ගුණාංග සීකරන විට කෙලිනීමක් සිදු වුණා. කෙලගිලින විට ඇත්තෙන්ම කෙලගිරුණා. ඉන් පසු මම සිතාමතාම මෙම කරවල කැබල්ලට හොඳින් එක් කළා. හොදි එක් කළා. එවිටම එයට පාන් කැබැල්ලකුත් පහළ වුණා. ඒ සියල්ල තිබුණේ මැටිබඳුනට. මැටිබඳුන තිබුණේ ලංකාවේ ගෙදර. ගෙදර පරිසරයේ සිඩ්නි වලට වඩා වෙනස්. එතනින් සිඩ්නි වල නිවසටත් කාමරයටත් මම වාඩි වී සිටි ඉරියව්වටත් නැවත පැමිණියා. මෙම සිතිවිලි දාමේ ගෙදර රට ලෝකයේ වශයෙන් ප්‍රපංච වන්නේ නැතුව නැවත කැරකී කය වෙතටම පැමිණීම මට පුදුමයක් වුණා. එතනින් ඉවර වුණා ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශය. තිරුවන් සරණයි.
ඔය කිය අර යමක් ඵලයක් ආවට පස්සේ ඒ ඵලයේ නැවත එක හේතුවක් වෙනවා. අපි පලේ වෙච්චාම වගේන්නේ අතපල්ලි වෙච්චයක් විදියට. අම්මට අමචි දරුවෙක් විදියට. දරුව ඊගාට ආය අම්මා වෙනවා. එතකොට ඒක ඵලයක් බවටපත් වෙනවා. මේ හේතුඵල ධර්මයේදී අපි කැමති නෑ මේ ඵලය හේතුවක් වෙනවා දකින්න, හේතුව ඵලයක් වෙනවා දකින්න. මොකද මේ දෙකට අගයන් ගන්නම්බරෙන් දීලා අපි තියෙන නිසා අපිට ඒක ගැළපෙන්නේ නෑ. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචන තමයි භව නිට්ටිය කියලා. එකක් ඉවර වෙන්නේ නෑ, කොනක් තියෙනවා. ඒ කොනෙන් ගිහිල්ලා තව එකක් හැදෙනවා. ඉතින් ඒකෙදි ඔය මල්කම් ග්ලැඩ්වෙල් කියනවා ඒ පද්ධතිය හරස්කඩක් ගත්තොත් ඊගාට එන්න එකේ තියෙන කොනකුත් තියෙනවා, මේ ගෙවිච් එකේ කැලලකුත් තියෙනවා. ඒක 100%ක් ෂියන් එක වෙන්නේ නැහැ. ඒක නිසා ඕනම තැනක චිත්ත ප්‍රවෘත්තිය කපලා බැලුවොත් ඊගාට වෙන්න තියෙන එකේ මුලි පුංචි කොනක් මෙතන තියෙනවා, ගෙවෙන එකේ වලිගෙත් තියෙනවා. ඉතින් ඒක නිසා තින් ස්ලයිසිං ඔෆ් ටයිම් වලට ගියොත් තාලේ තාම තුනි කොටස් වලට කැඩුවොත් පේනවා අපි තව එකක් අල්ලගෙන තමයි මේක අතාරින්නේ. ඉනිමගේ යනකොට උඩ අල්ලනකොට කකුල අතාරිනවා. අල්ලන්නේ නැතුව අතාරින්න බෑ. ඉතින් අතහැරීම කියන කතනේ වර්ධවගත්ත ගැටි අතාරින්න හදනවා මොකක්වත් නැතුව අර ඉබ්බා අහස යනකොට කට ඇරියා වගේ. ඒතර ගලක් උඩට ගිහිල්ලා වැඩි තට්ටු. එමනේ අල්ලන්න ඕනේ තිබුණට වැඩිය සියුම් එකක් එච්චරයි ප්‍රතිපදාව කියන්නේ. ගොරෝසු දේ අතහරිනකොට අල්ලන දේ ඊට වැඩිය සියුම් දෙයක් බව නුවණින් මෙනේ වෙන්නේ. අල්ලන්න ඕනේ. එතකොට අතහරින්නේ අතහරින්නේ ඉදන් නිසා ඉදන් පජහත කියලා. එතකොට බලන්න පුළුවන් චිත්ත විදිතේ ඉස්සරහට යන්න පුළුවන් පස්සට එන්න පුළුවන්. තමන් දන්නවා මේ දැන් පව කර ඔක්කොම බුක් කීපින් තියෙනවා. ඒතකොට තියෙනවා මමයා කවුද කියලා තේරෙන්නේ චිත්ත වීදි විතරයි. ඒක ඔක්කොම මේ බයලජ්‍ය දෙකෙන් තොරවනේ සිද්ධ වෙන්නේ. ඔය එළිය සිද්ධ වෙන දේවල් රංගපෑමක් විතරයි. ඒක නිකන් අපි මේ සබාවක් ඉදිරිපිට මම හාමුදුරෝ අනම්මනම් කියන එකනේ. මේකට මේ කියන චේතනා ඉස්සර වෙච්ච වෙලාවක අවිද්‍යාපත්‍ය කරගෙන තමයි චේතනා පහළ වෙන්නේ. ඒකෙන් තමයි විඥානේ පහළ වෙන්නේ. අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන. සංස්කාරවලට බයලජ්‍ය දෙක දෙන්න බෑ. ඒක ෆිලොසොෆිකලි පිළිගන්න තියෙන්නේ. මේ සංස්කාර තමයි විඥානෙට පෝෂණය දෙන්නේ. ඒ නිසා විඥානේ අවංකව වැඩ කරන ලයි බයලජ්‍ය දෙක නැහැ. ඒක හොඳටම තේරුම් ගන්න. ඒක තියෙන තැන තමයි සමාජය කියන්නේ. තියෙන තැන තමයි සભ્યත්වය කියන්නේ. තියෙන තැන තමයි සිවිලයිසේෂන් කියන්නේ. ඒක කුණු හරපයක්. ඒක කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා දයාවෙන් ආන තුන ප්‍රශ්න තමයි. ඒක මට ඒ වෙලාවේ මතක නැති වුණා. දැන් අපි නිදහසට ගත්තොත් එimhe අහිංසක දෙමළ මිනිස්සෙක් බ්‍රේන් වොෂ් කරලා සුයිසයිඩ් බෝම්බ කෙනෙක් බාටපත් කරනකොට නායකයා නෙමේ දෙය කෙරුවේ. ඒතර දයාව පුරුදු කරපු නායකයාත් ඒ වගේම කැතමිනියෙක් නං. මං කියනවා කැතමිනියෙක් කියලා. ඒක තමයි කොන්ස්පිරසි කියන්නේ. ඔය සුද්ධ කරන්න හදන්නේ මෙයා මෙහෙවල තින්නෙත් ආ මේකේ රෙජිමෙන්ටේෂන් එකක් ඇටිය. ඒක හරි කියලා පිළිගත්තොත් මට මෙතන ඉන්න බෑ. මම පිළිගන්නේ නැහැ. මෙයාත් කන්ඩිෂන් වෙලා ඉන්නේ. මෙයා කන්ඩිෂන් වෙලා කියන අඩුගාන ප්‍රතිපත්තියක් වශයෙන් හරි මම යන්නේ විනාශ කරන්න දෙවේ. මම හදන්න කියලා ඒක අගය කළ යුතුයි. හැබැයි ඒකට සුදුසුකක් නැහැ. නැහැ කියලා ගහන්න දෙමෙ මම මේ හදන්නේ. අපි අතට අත දෙමු. අතර තියලා වැඩ කරමු. කොයි නායකයත් හරි නැහැ. Each will receive ඉතින් අපි දැන් බලන්න ඕනේ අර නරක නායකයා වෙනුවට හොඳ නායකයෙකුට දීලා කැයි ගැණි දීලා හොටු ගැණි ගත්තා. ඒ මෙහෙම කරගෙන යන නිසා හිතුවිලි પરම්පරාවක් මේ විදිහට ඇනලයිස් කරන්න පුළුවන් නම් අපි කේන්දරේ බැලුවට වැඩිය who am I කියන එක තේරෙනවා. ඒකේ තාමත් වැටෙන දේ තමයි වගේ. බලනකොට මේ පිරිසකට කියන එක. අපි ඔවා කියන්නේ නෑනේ. පුදුලිකයි රහසිගතයිනේ. අපි කරන්න හදන්නේ සුනිල් කියන විදිහට අපි මේක විවෘත කරනවා. තථාගත ප්‍රවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති. දැන් මෙහෙම කියනකොට බලන්න රහිතේ තිබුණු ඔක්කොම අසහන දුරු වෙලා අපි විශාල පෞලකනේ දැන්. මට විතරක් වෙච්චි හොරි නෑනේ. ඒකට සෝරි නෑනේ. මට විතරක් හොරි නම් සෝරි. ඔක්කොටම හොරි නම් සෝරි නෑනේ. ඉතින් අපි ධම්ම පෞලේ පුදුම විදියට දික්ක සාධන අඩෝ ඉඩන් අඩෝ පුදුම විදියට ඉදිරිපත් කරනවා. මම කවදාවත් නිශ්චය කරන්නේ මම ටික ඇනලයිස් කරලා අනේ මේ මිනිස්සුම කියන්න කොච්චර විශ්වාසයක් තියෙනවද කියලා බලන්න. තමන් ගැන විශ්වාසෙන්නේ ඕකට තමයි සතිය කියන්නේ. ඉතින් ඒ නිසා මේ හේතු ප්‍රත්‍ය දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වීමයි. ඒක තමයි ඔය මේ අපේ මේ සේනක නෙමෙයි මේ තිසවීරත්න කොයි වෙලාවෙද ජර්මනිය ගියාම ඕක කියලා දෙන්නේ කියලා. හේතුව ප්‍රත්‍ය වෙනවා, ප්‍රත්‍ය හේතු වෙනවා, අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන හැටි. ඒක හරීම ගැඹුරක් තියෙනවා. දෙක තමයි තමන් මේ දේ දැකීම තමයි මම කවුද කියලා දැකීම නැත්නම් අනේක ಜಾති සංසාරම් කියලා බුදුහාමුදුර ඕක පිටිපස්සේ තමයි ගියේ. ගිය හදන වඩුවා. ඉතින් ඒකට භවනීත්‍ය කියලා නම දාලා තිබුණා. භවනීත්‍ය තියෙන ඔක්කොටම පිස්සු. උම්මතරයි. එනිසා අපි එතන එතන ඉවර වෙන්නේ නැහැ වැඩේ. තාම කුණක් තියලා තමයි යන්නේ. හැබැයි ඒක දන්නවනම් පොල්තෙල් කෝල් ලැබෙනකොට දැන් පොල්තෙල් ගාගෙන ඉන්නේ කියලා. ඉතින් ඒ ඇති අපි යනවා ජයන්ති ගායකට.
හොඳයි, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය, පසුගිය සතියේ ලොකු ස්වාමීන් වහන්සේ විසින් කමඨහන් පිරිසිදු කිරීමේදී සඳහන් කරන ලද කඹයක් උඩ ඇවිද යාමේ පිළිවෙත මමද අනුගමනය කළ අතර ඒ පිළිබඳව අත්දැකීම මෙසේ ඉදිරිපත් කරමි. කඹය මත ඇස් ඇරගෙන ගමන් කිරීමේදී මාහට ඉදිරියට යාමේදී එක් ආකාරයකුත්, පසුපසට යාමේදී තව ආකාරයකුත්, ඇස් වසාගෙන කඹය මත යාමේදී වෙනස් ආකාරයක අත්දැකීමකුත් ලැබුණි. ඇස් ඇරගෙන කඹය මත යාම, කඹය මත ගමන් කිරීමේදී පළමුව වම් පාදයේ විලම්බින් එසෙවි, ලේ වකයේ ඇඟිලි කෙළවර සෙමින් කඹේ ස්පර්ශ වුනි. එවිට දකුණු කකුලේ පතුල ශරීරයේ බර දරමින් පිහිටයි. වම් කකුලේ පාදය ඇඟිලි කෙළවර කඹය ස්පර්ශ කරන විට දකුණු කකුලේ විලම්බින් එසෙවි, දකුණු කකුලේ ලේ වකය ඇඟිලි සෙමින් කඹේ ඉදිරියට ගමන් කරයි. එවිට වම් කකුල ශරීරයේ බර උසුල්ලා එසවීමට පතුල එසවීමට සැරසේ. පතුල කඹේ මත තබන විට කඹේ කෙඳි හොඳින් දැනෙන අතර ඒ ස්වභාවය මනාව දැනේ. ධාතු ගුණද ප්‍රකට වේ. ඇස් අරගෙන පිටුපසට ගමන් කිරීම, ඇස් අරගෙන පිටුපසට යාමේදී පාදයේ පතුල තබන විට මුලින්ම වම් පාදයේ ඇඟිලි කඹෙන් ඉහළට එසවි කඹේ මතට ලේවකය පතුලේ විලුඹ හෙමින් කඹේ මතට පැමිණේ. එවිට පෙර ආකාරයට දකුණු කකුල දේහ බර දරා ඇවිදීමට දකුණු පාය සූදානම් වේ. දකුණු කකුලේ පතුල ඇඟිලි ලේවකයේ විලුඹ අවසානයේ කඹයට පැමිණේ. මෙහිදී පිටුපසට ඇස් අරගෙන යන විට වැඩි ආයාසයක්, වැඩි ඝර්ෂණයක් පාදයේ මගින් කඹේ මතට යෙදෙවි. මුලින් මුලින් තද අවිනිශ්චිත ස්වභාවයක් තිබුණද හුරු වීමේදී සෙමින් පාද හුරු වී අඩු ආයාසයකින් පාද පිටුපසට තැබේ. සියල්ලක්ම ඇතිවී පැවතී නැතිවී යන බව දුටිමි. සියල්ල ඉබේ ගලා යන අතර මමද රූකඩයක්සේ පිටුපසට ඇවිද යමි. ඇස් වසා කඹේ මත ඇවිදීම, ඇස් වසා කඹේ මත ඉදිරියට ඇවිද යන විට මුලින්ම පුහුණුව අඩු නිසා වැඩි ආයාසයකින් උනන්දුවකින් කඹේ මත වම් පාදයේ තබා විලුඹ ඔසවා ලේවකය ඇඟිලි දක්වා බොහොමත් සෙමින් ඇඟිලි කඹේ මත තැබුවෙමි. ඇස් වසා සිටින නිසා සිත පාදයේ මත මුළුමනින්ම පිහිටන අතර සිත පිටතට නොයවේ. වම් පාදයේ එසවෙන විට දකුණු පාදයේ පතුල දේහ බර දරමින් ඇඟ සමතුලිතව තබා ගැනීමටත් වැඩි ආයාසයක් යොදා කඹේ මත පාදයේ පිහිටයි. නැවත වම් පාදයේ බර දරමින් දකුණු පාදයේ විලුඹ එසවි ලේ වකයේ ඇඟිලි සෙමින් කඹේ මත පාතිත වේ. මුලින්ම කඹේ මත ඇවිදීමේදී සතිය වඩා තීව්‍රව මා තුළ පවතී. පසුව සෙමින් සෙමින් හුරුවී ඉදිරියට ගලා යාමේදී පාදයේ පියවරවල් සෙමින් සෙමින් එසවි ඇතිවි නැතිවි යන බව වැටහේ. තවම මුල් අදියරවල් වල සිටින නිසා ඇවිදගෙන ඉදිරියට යාමේදී සියල්ල වෙනස් වී යන බව ස්ථිරයි. කඹය මත ඇවිදීමේදී මාලද අත්දැකීම ඉතා සුන්දරයි. ඒ වගේම භාවනාවද වැඩෙන බව ස්ථිරයි. මෙවන් උසස් ධර්ම අදහස් ලබා දෙන ලොකු ස්වාමින් වහන්සේ හට මම සිය දහස් වරක් ගෞරව නමස්කාර කරමි. කඹය වැනි දෙයක් මත ගමන් කිරීමෙන් සතිය වඩා තීව්‍රවන අතර අසනීප ඇති අයට සුවවීමට යහපත් ක්‍රමයක් බව මගේ වැටහීමයි. මේ ගැන නැවත වරක් මතක් කරන මෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. නැවතත් ලැබෙන ධර්ම අවදන් වලට හදපිරි නමස්කාරයත් ඔබ වහන්සේට නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරමි.
ඔව්, මේකට කාරණා දෙකක් මට මතක් වුණා අහගෙන ඉන්නකොට. මේකෙදි එක තැනක සාරිපුත්‍ර සාංශ මතක් කරනවා, මේ කකුලෙන් කකුලට මාරවීමේදී පච්චාපුරේ සංඤී කියලා එකක්. මේක තියෙනකොට මේකට මොකද වෙන්නේ, මේක තියෙනකොට මේකට මොකද වෙන්නේ කියලා අපිට ඍජු මේ ඉන්ද්‍රිය බද්ධව තේරෙන්නේ නැහැ. හැබැයි මනසේ තියෙනවා සම්බන්ධයක්. මේක අතනකොට මේක බර ගන්නවා, මේක බර ගන්නකොට මේක අතන. මේ පච්චාපුරේ සංඤී කියන එක රතේක පරිධිය පෙරලෙන වගේ තමයි තියෙන්නේ. එක අරේක ඉඳලා අනික් අරේට යනකම් පරිධිය දිගේ ගමන් කරන්නේ. අපි අර ඒක ආරෝහකේ පෙන්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මිනිස්සු හොයාගත්ත ලොකුම දේ, මේ රතේ හොයා ගැනීම. එක ආරයකින් ඉඳලා අනිත් එක බලයේ සම්ප්‍රේෂණය වෙන හැටි. ඒක එකක්. අනිත් එක තමයි මේ කඹේ දැන් ওই බිම දාපු කඹයක් ඔය කතා කරන්නේ. අපි හිතන්නේ කඹේ විදිනවා කියවම ගැට ගහලා දින කඹයක් දැරිය නෑ. ඔය මේ වක්‍රව බිම දාපු කඹයක් පාග පාග යන ගමනක් තියෙන. ඒකට කඹේ ටවර් දෙකක් අතර බෙදලා තියෙනවනේ. ඔයිට විශාල තර්ජනයක් කරනවා ජීවිත තර්ජනය. ඔය හැම එකේදීම අපේ ඉඳුරන් දෙකක් එකක් යෝජනා කරන එකක් ස්ථිර කරනවා. ඇහැ තමයි ගොඩක් වෙලාට යෝජනා කරන්නේ පයේ ටච් එක මේක ස්ථිර කරනවා. ඒකට ඇස් අරගෙන යන්නේ. පිටිපස්සෙන් පිටිපස්සට ඇස් දෙක යෝජනා කරන්න බෑ. එයාට පිටිපස්සට වෙන්නේ නැහනේ. එතකොට මේ ටච් එකයි වෙන කොහෙන් හරි අර ඉස්සර තිබුණ අත්දැකීමකුයි ඉන්ද්‍රිය දෙකක් යෝජනා ස්ථිරත්වයක් එනවා. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රයන්ට එක 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 විශ්වාස නැහැ. එක ඉන්ද්‍රියක් ගත්තට හරියන්නේ නැහැ. දැන් අපි හීනෙන් දැක්කනම් කියනවනේ මචං ගහපම් පිට දෙකක් මට මේක මතක නැහැ හීනියක්ද කියලා විශ්වාස නැහැ කියලා. ඔය ඉන්ද්‍රයන් එකිනෙකාට විශ්වාස නැති නිසා අපිට පේන දේ දකින්නව නෙවෙයි, දකින්න දේ පේනව නෙවෙයි. ඉතින් මේකට පෙන්වන්න ඕනේ ඉන්ද්‍රයන් අසරණ කරන්න ඕනේ. අසරණ කරපුවා ළඟ ඉන්න මොහින් හරි කමන්නා ගංගේ ගහගෙන යන මිනිහා පිතුරු ගහකරි සහන ඉල්ලනවා. ආන්නේ ඒ දේ කරනකොට මයි ළඟ නැත්තම් මගේ ගෑණිගේ සහයෝගය මට අවශ්‍යයි. බොස්ගේ සහයෝගය අවශ්‍යයි. ඒක තමයි ඇතුලේ සිද්ධ වෙන්නේ. ඉඳුරන් දෙකක දැක්කොත් අහන්න ඕනේ, අහුවොත් දකින්න ඕනේ. නැත්නම් අතගාලා බලන්න ඕනේ. ඉතින් මේ ඔක්කොයි එකිනෙකා වැඩ කරාට එක එකනා තම තමන් මැක්සිමයිස් කරගන්න වෙනම ෆයිට් එකක් තියෙනවා. මේ ඇතුලේ අපි මේ යුද්ධ ෆයිට් එක ඕනේ නැහැ. ඉතින් ඒක දිහා බලනකොට පේනවා ඒ ඥාන වීරහාමතුරෝ අන්තිම සීදීන සා ගන්නවා පොලිතින් බෑග් එකක් දාලා. රබර් බෑන්ඩ් එකක් දාලා පොලිතින් බෑග් එකක්. ඒකට අන්තිම ඔක්සිජන් ටික ගන්න ඇඟ ඇතුලේ තියෙන උපකරණ සංජු කරන්නටි පේනවා. හෘදේ වස්තු ගණ්ඩාදෙනට ලිවර් එක කතා කරලා කියනවා එයාට ඉස්සෙල්ලා මට ඕනයි කියලා. ඉතින් බලන්න මේ ඔක්කොම එකටද මේ හමුදා වැඩ කරන්නේ නැත්නම් එක එක වෙන වෙනම පස්සුමියා ගලවනවා බෑග් එක. ගලවලා ලියනවා. ලියනවා බලන්න මේ මගේ ඇතුලේ තියෙන උපකරණ මේ හෘදේ වස්තුවේ පෙනහළුයි කැවුත්තයි මේ අන්තිම ඔක්සිජන් ටික ගන්න දඟලන හැටි මට පේනවා. මං අද පරාදයි. මං හෙට හරිනවා. මං 100 100 100ක් වගේ විදිහින් සා ගන්නවා. ඊට මේ ලිපි කියවන්න මේ ඇතුලේ උපකරණ වැඩ. අපි හිතන්නේ මේ ඔක්කොම එකෙක් කියලානේ. නෑ, මර්සනරිස්ලා. මේ යුද හැබළු මේ කුලි හේවායෝ ටිකක් වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ සෙල්ලම් කෑල්ල වෙන්නේ අනතුරකටපත් වෙච්චා. මරණයටපත් වෙච්ච වෙලා. එතකොට අපිට උදව් කරන මිනිහා පැත්තකදීදී ඇතුලේ ඉන්න කට්ටියත් එකිනෙක කකාකට වැටෙනවා. ඉතින් ඉන්සා මේගොල්ලන්ගෙන් ගන්න තීන්දු ගැන කුමන කතාද ඉන්සා මේවා බෙදා හදා ගන්න වෙනවා. අපලට බොහොම ස්තුතියි. පච්චාපුරේ සංඥා කියන එක මතක තියාගන්න. දෙක ඉඳුරන් දෙකක් එකිනෙක ගැටා වැලීමෙන් යෝජනා ඉස්තරත්වයෙන් තමයි අපි දැනුමක් ප්‍රත්‍යක්ෂණය කරන්නේ. උඟාක් වෙලාට අපි ළඟ තියෙන අඩ දැනුමක් ප්‍රත්‍යක්ෂණය කරලා නැහැ. දැන් මේක තව කෙනෙකුට දීම තමයි sannivedana. කියන්නේ ඒක 100%ක්ම නැහැ ලෝකයේද. ඒක නිකන් බොරු කතාවක්. ඒ නිසා අපි ඒක ගන්න තමන්ට තමන් ප්‍රත්‍යක්ෂණය කරගන්න මේක හරි වටිනවා. හැබැයි මේ වගේ කියනකොට මොකද්දෝ sannivedanaක් තියෙනවා. මොකද අපි ලාභයකට සත්කාරයකට නෙවෙයිනේ කරන්නේ. එදී මොකද කියන්නේ ජයන්ත තාවයකට යන්ද?
හොඳයි ස්වාමීන් වහන්ස, ඊළඟ ප්‍රශ්නෙට යමු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස, අද දින ඔබ වහන්සේගෙන් ඊයේ ලද උපදෙස් පරිදි පරියංකේදී සිදු වූ වාර්තාව මෙසේ වාර්තා කරමි. සමස්තී ඉන්නා විට එක සිතුවිලි වලට ගිය විට හිඳගෙන ඉඳීම දැනෙනවාදැයි බැලීමට ගියමි. එය දැනේ. ඒ අවස්ථාවලදී හුස්ම ගෙවි ගොසින්ය. එම නිසා නොදැනේ. හිත කයට ගත් විටම සිතුවිලි නැති වී යයි. හිත කයට ගත් විගසම සිතුවිල්ල නැති වී යයි. භාවනාවෙන් පසු එම සිතුවිල්ල කුමක්දයි කියා හෝ මතක නැත. දෙවනි කොටස, සිරුර ඉදිරියට කඩා වැටීම. මේ පටන් ගන්නේ කොයි වේලේදයි නොදනි. නමුත් යම් විටක එයට අවධානය ගොස් අපහසු බවක් වේදනාව උස්සන්න වී ඇති විට දැන් කෙලින් වුණා නම් හොඳයි සිතු විට ශරීරයේ සෙමින් ඉහළට එසවේ. එය වන්නේ සාමාන්‍ය ජීවිතයේදී නම් හිතා ගැනීමටත් නොහැකි තරම් ඉතාමත් සුළු වේගයකින්. එනම් ඉතාමත්ම සෙමිනි මිලිමීටර් ගණනින් ය. තවදුරටත් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි.
ඒකෙදි කියනවා මේ ආශ්වාස ප්‍රශ්වාස වායෝ පොට්ටබ ධාතුව තියෙනකන් තමයි දැනගන්න පුළුවන්. තියෙනකන් විතරයි මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. ඒක නැති වුණාට පස්සේ මෙනෙහි කරන්නත් බෑ, දැනගන්නත් බෑ. නමුත් දැනගන්න බැරි බව දැනගන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන උප්පරීම ලාභය. තමයි ආනපන බලාන ඉඳලා ගෙවුනට පස්සේ බලනවා පේන්නේ නැහැ කියන එක තමයි නිවනට දොර. ඉතින් එතකොට අකරතැබ්බයක් අතපල්ලේ වැටිච්චක් බොරු වලක වැටෙනවා වගේ තමයි තේරෙන්නේ. ඒ නෑ, ඒක විශාල දැනුමක්. ඉතින් ඒ නිසා දන්න දේ යන්න ඉවරුනට පස්සේ ඒකට අවදිය තියාගන්න. අහගෙන ඉන්න ඇහෙන්නේ නැහැ, බලාන ඉන්නවා පේන්නේ නැහැ, අල්ලන්න හදනවා අහුවෙන්නේ නැහැ. ඉතින් එතෙන් තමයි විවෘත ඔය පරිේෂණ සහ ගවේෂණ දෙක අතර වෙනස පරිේෂණයක් ඇදෙනදී විවෘත ඕපන් එන්ඩින්ග් එක කායිමත් තහඬවා. උඩ නැවත නැවත යන්න. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා හැම දෙයකම කෙලවරක් පෙන්නනවා අපි කෙලවරට බයයි. ඒ තමයි එරික් ෆ්‍රොම් කිව්වේ fear of freedom කියලා. Fear of unknown කියලා. ඉතින් අද තියෙන දැනුමෙන් අපි හරීම කොර කරලා තියෙන්නේ. දැනුම තියෙනකොට අපි දන්නවා කියලා හිතනවා. නමුත් unknown දන්නේ නැති බව අපි දැන් මෙහෙම විතරම අපි කරන්නේ ඔය හැම එකම අන්නෝන් එකක් තියෙනවා. ඒක තමයි හුස්ම නැතිලා බැලුවට පේන්නේ. ඊට පස්සේ ඒ මොකවත් නැති අපි සමස්තය කියලා බැලුවට පස්සේ සමස්තයේ තියෙන ලස්සන තමයි සමස්තයේ කිසිම දෙයක බෝඩර් එක නැහැ. කිසිම දෙයක මාජින් එක නැහැ. ඔක්කොම තියෙන්නේ කලවම් වෙලා. අපි ඒකට නිසරණනේ වචන දෙම ගොජේ කියලා. ෆ්ලක්ස් කියලා කියනවා නැත්නම් සම්තතිය කියලා කියනවා. එහෙම නැත්නම් මේ තව ලස්සන වචනයක් මට ඊයේ පෙර දහම්බුණා සරුවචනන්සේ පාවිච්චි කරන එක ඔය ගැල්මක් තියෙනවා මේ අරක මේක වෙන් කරන්න බෑ ඊට පස්සේ අපි හිතන්නේ මේ වෙච්චි සිටිවිලි පස්සේ මෙනෙහි කරනවා කියනකොට භව රාග භව සංයෝජන කාම සංයෝජන තියෙන හිතිවිලි විතරයි මතක තියෙන්නේ තහිනියක් දැක්කත් උදේට මතක් වෙන්නේ තමන්ට තණ්හාමාන දිට්ඨි වලට අදාළ ටික විතරයි අර සන්රි අයිටම්ස් වලට යන්න ටික තමයි නිවන තියෙන්නේ ඔය මතක නැහැ අපිට මතක් වෙන්නේ මේ ඩ්‍රැමැටික් ටික හියටස් එක. ඉතින් ඒකට තමයි අපි මගේ හැටියට මම තෝරනවා මට වැදගත් දෙයි. පේන දේ ඔක්කොම එකයි. මම තෝරපු ටික විතරයි මං හිත හීන වශයෙන් කියන්නේ. ඒ නිසා හීනේ පේන එක නෙමෙයි තියෙන්නේ බලන එක කවුද කියලා හීනෙන් කියන්න පුළුවන්. මේ මොකාද මේ බලන්නේ කියලා ඒක තමයි කාල් ජුන් මතක් කරලා කිව්වේ ලෝකේ ඕනම කෙනෙකුට පේන හීන සමානයි සංකේත සමානයි. මොකද මානවය ඔක්කොම ඇවිල්ලා තියෙන එකම පවුලේ. ඔය දැන් ඉන්න කල්චර් එක බොහොම හීනට යනකොට අයින් වෙනවා. අර ඇතුලේ තියෙන කෙලියට එනවා. ඒව තමයි පිටිසිතුවන් වලයි අනම්මනම් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආපහු යන්නේ ඔය යටි හිතට. ඒව නැත්තම් හීන ලෝකෙට ගියාම අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හදලා දීලා තියෙනවා කියනවා කාල් ජුන් අපිට ටනල් එකක් උඩු සිටේ සිට යටි හිතට යන්න. ගිහිල්ලා තෝරන දේන් තමයි මම තේරෙන්නේ. මේ දේවල් මම මෙයාට කියනවා. මේ දේවල් මම මෙයාට කියනවායි කියලා කියන්නේ ඒ ඔබ තේරුවොත් ඔබ තේරෙනවා. But you select, we'll select you. ඒ කතාවට අපි බයයි. හැබැයි අර විවෘත පනසේදී අනිත් කෙනාට තේරෙයි ඒක මොනවා කිව්වද මේක පොල් ගහ යන්නේ කතා කරන්නේ හරක ගැන කතා කරන්නේ නෑනේ. පොල් ගහේ හරක බඳිනවා ඉස්සලා ගිහිල්ලා. ඊට පස්සේ පොල් ගහේට කතා කරනවා. දැන් මම කතා කරන්න ගියොත් කොහෙන් ගියා සති මාත්‍රයට දානවා. මම මැක්කට තමයි කතා කරන්නේ. ඉතින් මාළුව ගැන කතා කරන්න ගියත් කියනවා මාළුවගේ ඇඟේ මැක්කෝ නැත. හිටියොත් මෙමයයි කියලා. නැතනම් පොල් ගහ ගැන කතා කරන්නේ කියනවා පොල් ගහයට බල්ලෙක් නිදයි. බල්ලාගේ මැක්කෙක් ඇත. මැක්කා මෙහෙමයි. ඒකෙන් පේනවා අර තමන්ගේ දේෙන් තමන් විවෘත වෙන්නේ නැති නිසා මේ කමඨාන් සුද්ධ කිරීම ලොකු පේන කියමනක්. ලොකු ඇත්තටම මේ ඇතුළේ තියෙන බොක්කේ තියෙන එළියට දාලා සුද්ධ කිරීමක් පුරු ඇදලා දැමනක්. ඉතින් ඒක සජීවී ශාසනයක විතරයි තියෙන්නේ. හිතන්න සාස්ෘණ වංශේ දෙයයන් වංශේ නම් අපිට අවිල කමඨාන් සුද්ධ කර දෙන්නේ නැහැ. මනුස්සෙක්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ අහනවනේ පටාචාරා වගේ කිලිම කතා කරලා අහනවනේ මනුස්සකම තියෙනවනේ ඊට පස්සේ උනත් අපි අවංක කටයුතු කරනවා නම් බුදු වෙනවනේ අපි ඇත්තටම කමඨාන සුද්ධ වෙන්නේ ලියන කෙනාටවත් ජයන්තක නෙමෙයි අහගෙන ඉන්න මට මේවා සුද්ධ කරගෙන යනකොට උදේල හැඳ වෙනකම් මේකේ ඉන්නකොට කොහොමද කියලා හිතන්නේ නිකන් මේ රිෆයින්මන්ට් එක ඉතින් මං මේ මීයක් ඔක්කොම මට වඳිනවා මං කවදාකවත් ඔය කමඨාන් කියන හැට වඳින්නේ නැහැ වඳින්න වටිනවා. ඒක නිසා මේකේ පොයින්ට්ස් දෙක තමයි ඒ මම මතක් කරපු විදිහට දන්නේ නැති බව දන්න එක තමයි වටිනාම දේ. ඒ වගේම අපිට මතක් වෙන්නේ ලාභයට සත්කාරයට ඉතුරුන් ටික විතරයි. අපි යනවා ආවේකට ජයන්ත.
අනවයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස එදිනෙදා වැඩවලදී සතිය පිහිටවීම ගැන සඳහන් කිරීමට අවසරයි. කාලයේ හැටියට සක්මන පරියංකයේ අඩු උනන් එදිනෙදා වැඩවලදී සතිය වැඩිවීමට උත්සාහ කරමු. වත්පිළිවෙත් කරන අවස්ථාවේදී මැටි පහන් සබන්ගා සෝදන වේලාවට මැටි පහනේ ගොරෝසු බව අතර දැනෙන විට එයින් එන ශබ්දේ වැඩිය. ඒ තඹ පහන් සෝදන වේලාවටත් ඇලුමිනියම් වත්පිළිවෙත් කරන අවස්ථාවේදී මැටි පහන් සබන්ගා සෝදන වේලාවට මැටි පහනේ ගොරෝසු බව අතර දැනෙන විට එයින් එන ශබ්දේ වැඩිය. ඒ තඹ පහන් සෝදන වෙලාවටත් ඇලුමිනියම් වලින් සෑදූ භාජන සෝදන වෙලාවටත් කෝප්ප සෝදන වෙලාවටත් අතට දැනෙන සිනිඳු බව සමග ඇහෙන සියුම් ශබ්දය මැටි පහන් වලින් නිකුත් වන ශබ්දයට සාපේක්ෂව අඩුය. එතනදී නිතර හිතට දැනෙන දෙයක් තමා හිත තැන්පත් වන තරමට හිතේ කතාව අඩු බවත් හුස්මේ මැද කොටස හොඳින් හිතට දැනෙනවා වාගේ. භාජන සෝදන විට අතට දැනෙන සියුම් ගොරෝසු භවයේදී එහි මැද කොටස හොඳින් හිතට දැනුණා. ඇමදින විටද එය එසේම දැනෙනවා. අතට දැනෙන දේ හා ශබ්දයට වඩාත්ම හිත යොමු කිරීම වරහන් තුල සතියේදීම නිසා වැඩ අධික අවස්ථාවලදී කොතරම් වැඩ අධික වුවත් තරහ හිතක් නැතුව හිමිහිට නිහඬව වැඩෙහි යෙදෙනවා. බුද්ධ වන්දනාවේදී ලොකු මෑණියන් වහන්සේ එක්ක එකට වන්දනා කරනකොට යම් ගාථාවක් කියෙව්වත් ඒක මතක නැති බවත් ඊළඟ ගාථාවට ආපසු සතිය පැමිණීමත් අතරදී හිත පිට යන බව හොඳින් හඳුනා ගනිමින් තොල්වලට ඉන්න ඉරියව්වට හිත යොමු කරමින් සතිමත් බුද්ධ වන්දනාව කරනවා. ගරු ස්වාමීන් වහන්ස, වැරදි අඩුපාඩු ඇතනම් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට මේ පින් නිවන් පිණිසම හේතු වේවා. තෙරුවන් සරණයි.
මොකද්ද මෑණියන්ගේ නම?
දාලා නෑ ස්වාමීන් වහන්ස.
පිළිසරණ මෑණියෝ, පොඩි මෑණියෝය. එමේ අවුරුදු 8ක විතරයි ඉතර ඇති. වැඩ කරන ගම ආයෙ නම් කියන්න ගත්තාම කියනවා හරි පුදුම ලස්සනට කියනවා. ඉතින් ඒක තමයි අපි SMS එක දාලා තියෙන්නේ, slowly, mindfully, silently. ඉතින් අපි SMS කියලා කියන්නේ ටෙලිෆෝන් එකේ යවන sending short message නේ. නෝත් අපි දාලා තිනවා SMS කියලා. ඉතින් එතකොට පුදුම විදියට මේ ශබ්ද අඩු වෙනකොටම නැත්තම් Tamange පිට වෙන ශබ්ද අහනකොටම ඇතුළට self මේ awareness එකක් එනවා. මම දැන් මෙතන කියන දන්ට. ඉතින් ඒ නිසා එක්කෙනෙක් හිටියොත් උගාවක් දඟලන පිරිසේ ඒ මනුස්සයා දකින්නකොටම අනික් කට්ටිය කොන්ෂස් වෙනවා. අනික් කට්ටිය නිකයි කපාරට සතුටුමත් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වඩිනවා දකින්නවනම් ඒ යනකොට කට්ටිය කතා හිටුත් කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා නිස්සද්ද වෙල්ලා උන්වහන්සේ සද්ද කරනවට කැමති නෑ. උඹලා එමෙතන නැතේ ඉන්න කැමති නම් නිස්සද්ද වෙල්ලා කියලා. ඉතින් බුදුරජාණන්සේ ගිහිල්ලා අහනවා මං එනකොට මොකද්ද කරගෙන හිටපො කතාව කියලා. මං ආපෘෂා මොකද්ද අඩාලුනේ කියලා. නෑ නෑ ස්වාමීන් වහන්සේට කොහොම වෙලාවක අහගතයි. අපි මේ ප්‍රශ්නට යන්කෝ කියලා. අර නිස්සද්ද භාවයේ හරියට පෙන්ලා දෙනවා. නමුත් මෑණියෝ ඉන්න වයසේ හරිම කලබලකාරී වයසක් කියන්නේ. එතෙන්දී අත ගන්නකොට ඒ දැනෙනදී BBC එකේ කරලා තියෙනවා රිසර්ච් එකක්. මේ කොරෝනා ඇවිල්ලා ප්ලේන්ස් යන අඩුයි, වාහන පාරේ අඩු වෙනකොට කුරුල්ලන්ගේ ශබ්ද අඩු වෙලා. මුදු උන්නුත් වයිෆ්ට කතා කරනකොට හයියෙන් කතා කරන්න එපා. මිත ප්ලේන් එකක් යනවා, වාහනේ සද්ද යනවා. ඉතින් නැචරල් සවුන්ඩ්ස් ලා අඩු වෙලා. අපේ දෙව්මිනි ලියනවා නිරංජනේ. මොකද කියලා නම් බලංගොඩ දුවේ ළමයාගේ. දැන් මතක නැති වෙන සයිස් එකේ කෙල්ල. ඈ හීමන්සා දෙව්මිනි. තුන්වෙනි ලියුම ලියනවා උදේ පාන්දර කුරුල්ලන්ගේ සද්දේ. ඊට පස්සේ දවල් වෙනකොට ඒකේ ටෝන් එක, හැන්ද වෙනකොට ඉවර වෙනකොට ඒ උදේ පාන්දර තියෙන හැටි පිබිදිච්ච ගතියක්ලු. දවල් වෙනකොට පොඩි ෆයිට් එකක් තියෙනවලු කැමත් එක. රෑ වෙනකොට බයක් සහිතව නිකන් මුළු ගැන්වෙන ස්වභාවයක්. මේ ළමයා හිතලා කියනවත් දන්නේ නැහැ. ඒකට අපි මෙහෙම බලන්නේ නෑනේ. අපි එහෙම බලන්නේ අපිට ඒ සද්දදී අහනකොට අහන්න හොඳ සීබුද්ධියෙන් ඇහුවොත් උමුත් බණක් කියනවා. ඉතින් ඒ නිසා අපි නිස්සද්ද වුණ ගමන් ඇත්තටම බුදුහමර කතා කරනවා. අපි දොඩමළු වෙච්ච ගම. ඉතින් ඊට පස්සේ ආය බුදුහාමුදුරුවෝ තියා මම හිතන්නේ යේසුස් වහන්සේවත් එයිද කියලා. මොකද මේ කචකජෙත් එක මොනවක් කරන්න බෑ. ඉසර ඇතුළට ඇහෙන එකයි Tamanට ලැබෙන තොරතුරු ටිකයි හරියට එකතු කරගත්තොත් වැඩේට ඔක්කොම ලැබ් එකක් තියෙනවා, ලැබ්ට අවශ්‍ය උපකරණ ටිකක් තියෙනවා. අපි ෆුල් ෆ්ලෙච්. එහෙම නැත්නම් අංග සම්පූර්ණ විද්‍යාගාරයක් අපිට තියෙනවා. ඉතින් මේ පොඩි එකෙක් මේ මට්ටමට ආවට පස්සේ දැන් මේ පොඩි එකී මේ පොඩි මෑණියෝ ලොකු මෑණි කෙනෙක් වෙච්ච දවසට හිතන්න කොහොමද වෙන්නේ කියලා. හෙට මේ වෙලාවට තියෙනවා රොක්හැම්ටන් වල සති පාසලේ පොඩි ළමයි කතා කරන අවුරුදු 13 ළමයි තමයි රචන කියවන්නේ. අඩුම එක්කන අවුරුදු 5යි, දැන් එයාට 6ක් වෙලා. එතන ඉල්ල 13 4 දක්වා ළමයිගේ සති පාසල විස්තරයක් යනවා. එතකොට හිතෙනවා මේ අර දහම්බෙරේ හැඬවූ කල යලි ඉපදී පිම්බිමේ අපිට වඩා දුර යන වග සැකන හැබැලුවම පෙනේ කියලා. ඊළම හරීම මේ බුද්ධ ආගමක්වත් දන්නේ නැහැ. කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් මේ පොඩි උන්ගේ වැඩේ නිසා අපි මේ වැඩිහිටියන් ලොකු ඔච්චපත් තියෙනවා. අපි මොනවද මේ අල්ලගෙන දඟලගෙන මේ වලිය තද කරගෙන හපාගෙන නැටුවට උන් නිකාම නිකන් සෑල්ලුවෙන් කතා කරලා. ඒ නිසා මෑනියුන්ගේ ලැබ් එක හරි, ඒ කියන්නේ ඔක්කොම බඩු ටික තියෙනවා. ඕකමයි කරන්න තියෙන්නේ. පුළුවන් තරම් ලියලෙවන්න මම හිතන්නේ පිළිසරණ ඉන්න පොඩි මෑනියෝ කියලා මම හිතනවා. අනිත් දවසේ මෑනියෝ මේ උඹේ නම ලියපන් ඈ. එතකොට ඒක මට තුරුම්පු කාඩයක් වෙනවනේ. ජයන්ත තව එකක්.
හොඳයි ස්වාමීන් වහන්සේ, නා අවසරයි ඊළඟ ප්‍රශ්නෙට යන්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස, පසුගිය දෙදින තුල කළ භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස මාගේ කය සහ සිතට යම් තාක් දුරට සංයමයක් ඇති වූ බව වැටහුණි. අද දවසේ උදේවරුව සතිය පිහිටුවාගෙන සිත කය සංයමයකින් යුතුව නිවසේ අනිකුත් කටයුතු කරන්නට අදිටන් කරගතිමි. අද දවසේ වැඩ අතීතයේදී කර තිබුණත් ඒ පිළිබඳව අදහස් මම කළ යුතුය යන්නේ. අද දවසේ වැඩ අතීතයේදී කර තිබුණත් ඒ පිළිබඳ අදහස මම කළ යුතුය යන්නේය. අදිෂ්ඨානයේ වෙනස් නිසා වෙනදාට වඩා පහසු බවක් හා සංසුම් බවක් වැටහුණා. මා අතීතයේදී කොපමණ ප්‍රමාද වී ඇතිද ඒවත් කම් නැත. මේ මොහොතේදී අප්‍රමාද වීමට දරන වෑයම ගැන නිහතමානී ආඩම්බරයක් ඇතිවිය. එය අප සැමගේ සුභ සිද්ධියට උපකාරී වෙන බව මට විශ්වාසයි. දවසේ වැඩ කරගෙන යන අතර තාත්තාගේ හා පුතාගේ විවාදයක් ඇසුණි. මම සතියට නැඹුරුතාවය වැඩි කළා. හුස්ම රැල්ලට අවධානය යොමු කළා. මට තේරුණේ මම හරියට කට ඇතුළට රිංගුව ඉබ්බෙක් වගේ කියලායි. ඉබ්බාගේ එළියේ තිබෙන කොටස් හය පෙනුනේ මාගේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය ලෙසයි. ඒවා පරිස්සම් කරගන්න දැන් මම බැඳී සිටිනවා. මම නිශ්චලයි. එය තවදුරටත් විග්‍රහ කළ විට මට හැඟුණේ ඒ අයගේ කොටස් කට ඇතුළට නොගෙන ඇති බවයි. ඊයේ රාත්‍රියේ නිින්දට යන විට මම හුස්ම රැල්ල ගැන අවධානය යොමු කළෙමි. හුස්ම ගැනීම පිටකිරීම වෙන්වෙන්ව පරීක්ෂා කළෙමි. මට තේරුණේ මාව ඇඟින් ගැළවී පාවෙන බවය. මා ඉදිරියේ හිස් බවක් නලියන බවක් දැක්කෙමි. ටික වේලාවකින් නිින්දට ගියෙමි. මාහට උපදෙසක් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි.
ඔව් ඉතින් කට්ට ඇතුළට ගිය වෙලාව නම් පේනවා අනික කට්ට එළියට ඇවිල්ලා දාගෙන නැහැ කියලා. අපි කට්ටේ ඉන්න වෙලාවේ අනික මිනිස්සු මූණට කියලා ගන්නවා. මූත් භාවනා කාර්යතු බයන්න කෑ ගන්න කෑ ගැහිලා කියලා. එතකොට අඬු බඬු පුම්බගෙනනේ අපි වැඩ කරන්නේ. අන්න ඒ වෙලාවේ කවුරුරට ඉන්න ඕනේ පොඩ්ඩක් කට්ටට තට්ටුවක් දාන්න මේ උඹ යෝගාවචරයේ උඹේ වැඩක් බලාගනින් කියලා. ඉතින් ඒක කවුරු කරයිද කියන්න බෑ. ඒක සත්‍යමත් කෙනෙක්ම කරන්නේ නෑ. නිදු උඹ කහට තට්ටු කරා වගේ, ගොළු බෙල්ලේකට තට්ටු කරා වගේ, ඉබ්බේකට තට්ටු කරා වගේ ඇතුළට ගන්න එක හමුදායේ වැඩක් කියලා කියන්නේ නෑ. ඒ කියන්නේ පුම්බගට ගහ ගන්න යනවා කියලානේ කියන්නේ. ඉතින් ඒ වෙනුවට ඒකත් අපි බංකරයක් හදලා තිනවා. අපි හදිස්සියක් වුණොත් බැරිනොත් රින්ගන බංකරය ඇතුළට. අන්නේ වගේ යුද උපක්‍රම තමයි මේක හැමතැනම ක්‍රියාත්මක. ඒ නිසා බුදුම පණ්ඩිස්වාංශ කියනවා මට තියෙන ජොබ් දෙකයි ලෝකේ, එකක් හමුදා පුහුණු, අනිත් එක විපස්සනා භාවනාව. ඉතින් ඒ දෙකෙන් හමුදා වෙදී සතු මරණ වෙන්න ඉඩ තියෙන නිසා මම විපස්සනා පුරුදු කරන්න ගියා කියලා වෙන ඔක්කොම ජොබ් බොරුව කරන්න ගියා. අනික සියලුම බොරු ඔය කරන්නේ නිකන් බැටල් ෆ්‍රන්ට් එකේ කරන ජොබ් එක නෙවෙයි, නිකන් අරේ මේන් ඉතින් ඔය මේ ආලවට්ටමනේ. මේකට ගියාට පස්සේ ඌ ඉස්සරුණොත් ඌ බුලට් එක අඳුරන නේ ගැවුත්තද ඔළුවද කියලා. ඉතින් ඒ වෙලාවේ අඬුවක් කුල ගන්නවා කියන එක අතරමැදි අවස්ථාවක්. අපි කියනවා මේ යුද පෙරමුණ පැසර ගන්න වෙලාව. අපි මේ බැරකෙට ගිනිලා සංවිධානය කරලා කියනවා ඔහොම ගහලා බෑ පුතෝ. මෙන්න මෙතෙන්ද ගහපන්, මෙතන වල්නරබල් පොයින්ට් එක වැන්ටේජ් එක උඩට ගහපිය කියලා. ඉතින් අපි හිතන්නේ පැසට යනකොට හිතන්නේ මේ පෙරදිලා යනවායි කියලා නෑ. පෙරදිලා යෑමක් නෙවෙයි. ඉතින් අන්නේ උපක්‍රම ටික ඔක්කොම මේ ඔය භාවනා කරනකොට තියෙන ටික තමයි උගාක් වැඩ කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කාට හරි කරදරයක් අනවශ්‍ය විදිහට කතා කරනකොට අපි self conscious වෙනවනේ. ඒ self conscious වෙන එක අපිට තේරුම් ගන්න අපි මෙතෙක්කල් සතිය නැතුව ඉන්න කාලේ කී දෙනෙක් ගැන නොතක කොයි විදිහට අපි කටයුතු කරන්නේ නැද්ද? හෙළුවෙන් ඒ කියන්නේ. vulnerable ඉන්නේ නැද්ද? එතකොට අපිට කියන්න කෙනෙක් හිටියේ නැහෙනි. අපි ඉල්ලලා තිබුණේ දැන් අපි පවරනවා. අනේ මං අතින් වැරදි විදියට කතා කරුණොත්, සද්දයක් වුණොත්, හිතවිල්ලක් ආවත් අනේ මට කියලා දෙන්න ඉගේ. ඕකට තමයි මං කියන්නේ යතමානී කිය. ඔතන මං කියන්නේ අවංකකම කියලා. එතකොට අපි ළඟ ඉන්න ඔක්කොම අපිට කණ්ණාඩියක් වෙනවා. ඇත්තටම මේ දෙන්න නිසා දෙන්න අරවර කතා කරනකොට මගේ සත්‍ය වැඩි වෙනවා. ඒක තේරුම් ගන්න කල්යනා අපිට හිතෙන්නේ මේ දෙච්චර දෙන්නේ බලනකො හයියෙන් කෑ ගන්න මේ සත්‍යමත් වෙනෙක් ඉන්න කෙනෙක් බව දන්නේ නැණි කියලා. පන්න ධම්මිකවඳුරු කියුඹ භාවනා කරන බව පෙන්වන්න එපා. උන් ওই කෑ ගහපොතේ උඹ අඬුවා කුලගනි. ඒකල දැනගනින් උඹ අනුපුම්මන වෙලාවක් එනවා. අන්නේ වෙලාවේ උඹට කියලා දෙන කවුරුත් නැත්තම් උඹ වල්නරබල්. බුදුජානනාංශේ කො සතිය ඇතුලෙන් දෙනව නැත්තම් පිටින් කල්යාණ මිත්‍රෙ දෙනවා. මේ අනුපුප්පන්න යන්න එපා, පුප්පනකොට කවුරයිල මතක් කරයි කියලා. ඉතින් ඒක නිසා කුම්බෝව අංගානි සකේ කපාලේ සමාදාහම් බික්කු මනෝ විතක්කේ අනිශ්චිතෝ අඤ්ඤ මහිට්ඨයානෝ පරිනිබ්බුතෝසෝ න උපවදීය කංචි. ඉබ්බෙක් කට ඇතුළට යන්නාසේ භික්ෂුව තමන්ගේ මනෝ විතක්ක අකුල ගන්නවා. ඒ කියන්නේ අඬු ඇතුළට ගන්නවා වගේ. අර අර කතා කරන්න දෙන්න හොඳ නැහැ. මේ තාත්තා කතා කරන පුතා ගහ ගන්නවා. පුතාට දෙන්නේ නැහැ. ඒ මොකක්වත් අපිට ඕනේ ව මනෝ විතක්ක. අනිශ්චිතෝ අඤ්ඤ මහිට්ඨයානෝ එකක්වත් නිශ්චය කරන්න එපා. ඕව නිසා යමක් හට ගන්න දෙන්නෝ අඤ්ඤ මහිට්ඨයානෝ අනුන්ට දොස් කියන්නත් එපා. එයා පරිනිබ්බුතයි. නෝ උපවදී කංචි කාටවත් මොනවත් කියන්න වාදන ගන්න යන්නේ මොකද දැන් දිනලා ඉවරනේ. අර දෙන්න හදන එක වැත්තේ දැන් මම බේරිලානේ. මෙයාට විතරයි පුනරුත්පත්ති මේ මොනවද කියන්නේ රියබිලිටේෂන් කරන්න පුළුවන්. මෙයාට විතරයි තව කෙනෙක් මොකද කියන්නේ මේ රියබිලිටේ පුනරුත්ථාපනය කරන්න. මොකද ඉස්සලා මෙයා දන්නව අකුල ගන්න. මෙයා අඬ පුප්පගෙන බැන්න නම් මිනිහා වල්නරබල් ඌ එක්ස්පෝස්ඩ්. ඉතින් සබ දුජානන්ස කියන්නේ කොළඹ ගොඩවැයන් අනික් කටි ගොඩවැයන්. උන්දලාගේ බැලන්ස් එක උන්දලාට බලා ගන්න කියපන්. උඹ ඔබේ බැලන්ස් එක බලපන්. උඹ බැලන්ස් උනාට පස්සේ අරක බලපන්. ඒක මේ ලෝකේ එකෙකුටවත් තේරෙන්නේ නැහැ. මේ කොරෝනා ආවට පස්සේ හරිම පැහැදිලි මේ රජයෙන් මේක නතර කරන් බලයි ඉන්නවනේ. ඉංගලන්තේ රජය කිව්වා උඹල මොනවා කරොත් උඹලට දීලා තියෙන ඩිවයිසස් ඕනේ නම් මුකවඩම් දාපල්ලා ඕනනම් තහංචි දී දාපල්ලා මම රටාරිනවා. ඒ වගේ එකක් තමයි ලංකාවේ තියන්නේ. හොඳින් හරි නරකින් හරි ඒක වෙනම කතාවක්. කෙසේ නමුත් ඒ තමන් අරසා වුණාට පස්සේ මේ දේ කරන එක තමයි ඔක වෙලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ජයන්ත වෙලා හැටියට අපි මෙතනින් මේ වැඩේ නතර කරන්න වෙනවා. ප්‍රශ්න කීයක් අතේ ඉතුරු වෙනවද?
තව ගොඩක් තියෙනසයන 10ක් ඉතුරු තියෙනවා.
එච්චර කොහෙද උඹ වදනවද?
නෑ ස්වාමීන් වහන්සේ 6යි අපි කිව්වේ.
16ක් තියෙනවා කියලා කිව්වේ.
ආ 16ක් තියෙනක 6ක් අපි කිව්වා.
මොකද මේ අපිට වැඩ වැඩක් තියෙන නිසා අපි එහෙනම් අද ධර්මදේශනාවෙන් පස්සේ වෙලාවක් ගන්න බලමු. හයි ඔයකොල්ල රැ 7 වෙනවනේ එතකොට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවට පුළුවන් ඒ ස්වාමීන් වහන්සේ.
හැබැයි මට කෝපි එකක් හදලා ඕනේ ඒ වෙලාවට.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඊ කෝෆි එකක් දෙන්න.
ආ ඊ කෝෆි එක. හොඳයි එහෙනම් අපි 19 පහලේ කුටි ස්වාමීන් වහන්සේට මතක් කරනවා මේකේ සමාප්තිය සටහන් කරන්න කියලා. අපි එතනින් අපේ සාකච්ඡාවේ මේ සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරනවා.
පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සෙනසුරාදා දවසේ සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවයි මේ නිමාවනේ. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක දෙස් විදෙස් යෝගාවචර පිරිසක් පින්වත් පිරිසක් සම්බන්ධ වුණු ධර්ම සභාවක බණපතින් දහම් කරුණු ඉදිරිපත් කරේ 13 කුටියේ පූජනීය ස්වාමීන් වහන්සේ. අත්දැකීම් බහුලවාද ඉදිරිපත් කරන්නට යෙදුණා. වටිනා සාකච්ඡාවක් සිද්ධ වුණේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙනවානේ මංගල කාරණාව ධර්ම සාකච්ඡාව කියන එක. ඉතින් ඒ ආකාරය දැන් අපිට පැහැදිලි වුණා. ඉදිරිපත් කරන්නට යෙදුණු කරුණු පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසිතුරු ලෙස විවරණය කරන්නට යෙදුණා. එසේ සිද්ධ කරගත්තා වූ පිණුත් අපි සැම සම්බන්ධ වෙලා සිද්ධ කරගත්තා වූ පිණුත් අපටත් ලොවැස් සැමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියන ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා මෙසේ පින් දෙමු. එත්තාවතා ජම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං